മാതൃകാവാക്. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම විතරමයි මේ සියලු දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක මෙහා කවදාවත් මේ දුකෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. දුකෙන් මිදෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ චතුරාර්ය සත්‍ය දේශනා කළාම මේ ධර්මය අහලා අවබෝධ කරගෙනම තමයි අපිට දුකින් මිදෙන්න පුළුවන් මිදෙන්න වෙන්නේ. ඒක මෙහා මොන ක්‍රමයකටවත් මොන විදිහකටවත් දුකින් ඈතර වෙන්න බෑ, ඈතර වෙන්න ක්‍රමයක් නැහැ කියලා අපි අහලා තියෙනවා. ඇයි එහෙම බෑ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා විතරක් පුළුවන් වුණේ ඇයි? මොකද්ද හේතුව? මොකද්ද ඒ පුළුවන් වෙන්න කාරණා කියන කාරණා තේරුම් කරගන්න ඕනේ අපි. බුදුරජාණන් වහන්සේ නම ලෝක පහළ වුණාම අපිට හම් වෙන විශේෂත්වය මොකක්ද කියන කාරණාව ටිකක් අපි කතා කරමුනේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට ලෝකේ අග්‍රයි කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේ ලෝකයා අතරින් ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ, ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ ඇයි කියලා උපමාවක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි, යම් කිසි කිකිලියෙකුගේ විතර ටිකක් තියෙනවා නම් ඒ පෙටවෙන්න සුදුසු කාලෙදී ඒ විතර හත අටක් තියෙනවා නම් එයින් හොටේකින් හරි නියපොත්තකින් හරි විතර කටුව කඩාගෙන ඉස්සෙල්ලාම පැටිය කාව. අර ඊට පස්සේ එන එවුන්ට වඩා ඒ සතා ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි වැඩිමල් කියලා කියනවා. පහරිනි ඒ වගේ මේ අවිද්‍යාව නැමසි කෝෂය ඇතුළේ විතරකටු ඇතුළේ ඉස්සෙල්ලාම අවිද්‍යාව නැමසි කෝෂය පලාගෙන මම ලෝකෙන් එළියට ගිය නිසා මම ලෝකයා අතරින් අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියනවා. හරියටම විතර කටුවක් ඇතුලේ ඉන්න සිද්ධියක් වගේම මේ ලෝකෙ අපිට ඒක තේරෙන්නේ නැහැ. විතර කටුවක් ඇතුලේ ඉපදිලා ජීවත් වෙලා මැරෙනවා නම් නමුත් එයා දන්නේ නැහැ විතර කටුවක් ඇතුලේ ඉන්නේ කෝෂයක් ඇතුලේ කියලා. ඒ වගේ මුළු ලෝකෙම අවිද්‍යාව නැමති කෝෂය ඇතුලේ විතර කටුව ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ අවිද්‍යාව නැමැති කෝෂය ඉතර කටුව කලාගෙන බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම ලෝකෙ ඉදිරියට ආවේ. තව ඉස්සෙල්ලා අපි මේ අවිද්‍යාව නැමැති කෝෂය කියන්නේ මොකක්ද? නැත්නම් මේ ඉතර කටුව ඇතුළ ඉතර කටුව කිව්වේ කටුවේ වටේලා තියෙන ඇතුල් පැත්ත ගැන අපි බලමු පොඩ්ඩක්. මොකද්ද මේ අවිද්‍යාව නැමති කෝෂේ ඇතුලේ මේ ඔක්කොමල ඉන්නවා කියලා කිව්වේ මොන මොන වගේ තැන්වලද කියලා? එතනදී ත්‍රිජානසේ දේශනා කරන්නේ දැන් යම් ධර්මයක් අවිද්‍යාවෙන් හටගත්තා නම් අවිද්‍යාව නැමති කෝෂේ තයිති දේ තමයි අවිද්‍යාවෙන් හටගත්තා වූ යම් තාක් දේවල් කියනවා නම් ඒ ඔක්කොම ටික අයිති මේ කෝෂය ඇතුළට කටුව ඇතුළට. ඒතර මොහොත අවිද්‍යාවෙන් හටගත්ත දේවල්. අපි කියමු දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා සංඛාර පත්‍ය විඥානම් කියලා කියනකොට දැන් එතකොට මේව දැන් එකක්වත් පිරිසිදු නැහැ මේ දැන් අවිද්‍යාව නම් කිෝෂෙන් පටන් ගත්ත දේවල්. ඒතර විස්තර ටික හම් වෙන්න මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යාව කෝෂේ කට්ටෙන් ඇතුල් පෙත්තේ ටික තමයි පටන් ගත්ත ටික මොකද්ද සංඛාර කියනකොට? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආජ්ජාවි සංඛාර, කෝෂ හොඳ, ඒ වගේම නරක, හොඳත් නරකත් දෙකම නැති උපේක්ෂා ස්වභාවයේ කියන මේ තුනම ධර්මතා ටික. ඊට පස්සේ සංඛාරපච්ච විඥාන. ඒ සංඛාරයෙන් හටගත් සිත් සිද්ධත්තාම කාමාවචර කියලා පෙන්වන ඔක්කොම සිත් රූපාවචර ඔක්කොම සිත් අරූපාවචර ඔක්කොම සිත් ටිකයි තියෙන්නේ. සංඛාරපච්ච විඥානම් කියනකොට ඔය සිත් ටික අපරියාපන්න නැත්තම් ලෝකෝත්තර භූමියේ තියෙන සිත් ටික පෙන්වන්න නැතුව ඒ ටිකයි තියෙන්නේ. තුන් භූමිය අනුව ගියේ ධර්මතා ටික ඔක්කොම පෙන්වන මොකද? අවිද්‍යාපච්ච සංඛාර. එතකොට ඔය ටික අපේ ජීවිතෙන් ලැබුණාම කෙටියෙන් මේ විතර කටුව තමයි ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් කයට ගැටෙන ස්පර්ශයත් සිතත් සිතින් සිතන සිතුයි. ඔන්න ඔය ටික ඇතුලේ තමයි මුළු ඔක්කොමල හැදෙන්නේ. හීනකින්වත් ඔයින් තොර යමක් ගන්න. හීනකින්වත් ඔයින් පිටට යන්න තේරෙන්නේ. මොකද මේ ඇහත් අවිද්‍යා සම්භූත අවිද්‍යාවෙන් හටගත් එක කම්ම සම්භූත කර්මෙන් හටගත්. ඒ ඇහෙන් උපදින රූපත් අවිද්‍යා සම්භූත කම්ම සම්භූත ඔය අතරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විතර කටුව ඇතුලේ අවිද්‍යාව නම් කෝෂය ඇතුලේ කිසිම දවසක අස්වැසිල්ලක් නැහැ සැනසිල්ලක්. එතකොට මොකක් නිසාද මේ ඔක්කොම සකස් වෙච්ච ප්‍රත්‍යයෙන් හටගත්තා? ඒව හේතුකින් හටගත්තේ. ඒකයි දැන් ආත්ත පරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් භික්ඛවේ ආදිත්තං මහන්නේ සියල්ල ඇවිලා ගන්නා ලදි. එතකොට කිංච භික්ඛවේ ආදිත්ත මහණ කුමන කිංචිලිකේ සබංගාත මහන් කුමන සියල්ල දවි ඇවිල ගන්න තියෙනවා. ඊට දේශනා කරනවා චක්කුම් වික්කවේ ආදිත්ත. රූපම් වික්කවේ ආදිත්ත. චක්කු විඥානං ආදිත්ත. චක්කු සංපස්සෝ චක්කු සංපස්සපච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තංති ආදිත්ත. එතකොට ඇහත් රූපේ චක්කු විඥානයි චක්කු සංපස්සයත් ඒ උපදින ධර්මතාවකයි. ඔය වගේම කන මුල් කාරණාව කරගෙන තියෙන ධර්මතාවටි. නාසය, දිව, ශරීරය, මනස. මේ ඔක්කොම ටික ඇවිලීගෙනලු තියෙන. එතකොට කේනාදිත්ත අපවන කුමකින්ද ඇවිලගෙන තියෙන්නේ? මේ ඔක්කොම ඇවිලගෙන තියෙන්නේ මහන්නේ කියලා ඔක්කොම ටික ඇවිලගත්තු දේවල් පෙන්නවා. ඊළඟට කරනවා කේනාදිත්තම් කුමකින්ද ඇවිලගෙන තියෙන්නේ? ජාති ජරා ව්‍යාති මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග දේශ මොහ මෙන්න මේවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ටිකෙන්. එතකොට ඒකෙන් කිව්වේ මේ ඇහැ ඉක්මවන්නේ නැතුව ඇහැ පරිහරණය කරනවා නම් රූපේ ඉක්මවන්නේ නැත්තම් රූපේ පරිහරණය කරනවා නම් චක්කු විඥාන ඉක්මවන්නේ නැත්තම් චක්කු විඥානේ පරිහරණය කරනවා නම් එයා පරිහරණය කරන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්න. මොකද යමක් ඇවිලගෙන තියෙනවා නම් පරිහරණය කරනකොට ඒ ඇවිලගෙන තියෙන ඒවා තමයි පරිහරණය කරන්නේ. මොකද දැන් ගිනි ගොඩකට යකඩ කැලි 100ක් 1000ක් විතර දාලා තන වචනින් කියන්න පුළුවන් මේ ඔක්කොම රත් වෙලා තියෙනවා කියලා. ඇයි ඒ? ගිනිගොඩ ඇතුලේ තියෙන නිසා. ඒ වගේ අවිද්‍යාව ඇතුලේ තියෙන ඔක්කොම බය නැතුව තන්නේ වචන කියනකොට සියල්ල රත් වෙලා තියෙනවා. සියල්ල ඇවිල්ලාගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් මෙන්න මේ කෝෂය කියලා කිව්ව ඔන්න ඔය ටිකෙ මිදෙන්න ගන්නෑ. ඔය ටික තමයි ජීවිතේ වෙලා තියෙන්නේ, ඔය ටික තමයි පරිහරණය කරන්නේ. හීනකින්වත් හීනයක් දැක්කම හීනෙට උඩට. හීනකින්වත් ඔය මිදෙනවා කියලා හිතන්නවත් බෑ. එතකොට ඔය ඔක්කොම ටික දුක නම් ඔය ටික ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ දුකේමයි ඉන්නේ. දුකෙන් මිදෙන්නේ නැහැ කවදාවත්. දුකෙන් මිදෙන්න කියලා යමක් ගත්තොත් ඒත් ගන්න ඔය ගොඩින් එකක්. දැන් ලෝකේ අපි ගාව තියෙන එකකින් එපේ. අපි ගාව ගන්න ටිකකින් අපි ගාව තියෙන එකකින් තමයි අපි යම් කටයුත්තක් කරන්නේ. අපිට අධ්‍යක්ෂයෙන් තියෙන හැට පෙනෙන රූප, ඒ ආරම්භය හිතන දේවල්, කනට ඇහෙන ශබ්ද, මේ වගේ මේ ආයතන 12 ඇතුලේ යම් අධ්‍යක්ෂයක් නම් තියෙනවා. ඉතින් අපි දැන් මිදෙන්න කියලා ගන්නෙ මේක ඇතුලේම තියෙන සිද්ධි ටිකක් විතරයි. ඒකෙන් දැන් ඇහැට රූපයක් පේනකොට අපි පේන රූපේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හිතනවා. සද්දයක් ඇහෙනකොට ඇහෙන සද්දේට අපි අහගත් විදිහට දන්න විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හිතනවා. නමුත් ඔක්කොම මේකද? එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ලෝකෙන් ඈතර වෙන්න ක්‍රමයක් කොහෙද දුන්නා. මේ ලෝකයේ ගිනි ගොඩක්, ගින්දරක් මේ ලෝකයේ ආනන්ද හමුදුරස බුදුරජාණන් වහන්සේ ආන ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ කොයිද පිටලා තියෙන්නේ? ආනන්ද ලෝකේ දුක මත පිටලා තියෙන්නේ. ලෝකයේ කියන එක පිළිබඳ තුන කරු දුකි. එතකොට මේ දුකෙන් ඈතර වෙන්න ක්‍රමයක් හොයලා දුන්න බුදුරජාණන් වහන්සේ. මගක් හොයලා දුන්නා. ඒකට තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකෙන් ඈතර. ලෝකෙන් උත්තරුනොයි ලෝකෝත්තර. ලෝකෙන් ඈතර ඌයේ ලෝකෝත්තර. එතකොට ලෝකෙට අයිති නැහැ. එතකොට මෙන්න මේ ටික තමයි අපි තේරුම් කරගන්න ඕනේ අද දවසේදී. තාම අපිට දකින්න ජීවිතයෙන් අපි පොහොසත් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ලෝකෙන් ඈතර වෙන දර්ශනය දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ සිද්ධියක් කියන කාරණාව. මොකද ලෝකයේ තුල ඉඳගෙන කවදාවත් අසුචියෙන් අසුචියක් පිරිසිදු කරන්න බෑවත් දුක් උපදින දෙයින්ම දුක නැති කරනවා කියන සිද්ධියක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ තුල දෙයකින් දුක නැතු වෙන්න බෑ. එහෙම ඉන්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනේ නැහැ. කොහොම කැරකිලා කැරකිලා අහඹුලි ලෙස හරි මේ දුක නැති වෙන එක අහුනොත් අපි මිදේ. ලෝක ඇතුළේම බුදු යටි පුරව එහෙට මෙහෙට තරලෙනකොට එකම එක තැනක් හරි එකම එක කාරණාවක් හරි ලෝක ඇතුළේ දුක නිවෙන තැනක් දුක නැතු ඉන්න පුළුවන් තරම් තිබුණා නම් ලෝක ඇතුළේ හේත මෙහෙට පෙරලි 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 නුඹ බැරි වීමකින් හරි එක ලැබේ. නමුත් ලෝක ඇතුළේ එහෙම දුක නැතුව ඉන්න පුළුවන් දුක නැති කරන එකද ධර්මතාවයක්වත් නැති නිසාම ලෝකයේ දුකෙන් මිදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිමත් ඒ බව දැකලා මේ ලෝකයේ ආශ්‍රණය යහිනිතකයි මේ ලෝකයේ දුක නැති කරන්න කියලා යමක් කරයි නම් ඒකත් තව දුකට හේතුවක් වෙනවා. ලෝකෙක දුක නැති කරන මඟ කියලා දෙන්න ඕනේ. කිමතනකින් තමයි බුදුජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එතකොට අන්න ඒ ලෝකෙන් ඈතර වෙන දර්ශනයට තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකෙන් ඈතර වෙන ඒ දර්ශනය තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. එතකොට අපි අද බලන්න ඕනේ කොහොමද බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් ඈතර වෙන දර්ශනේ දැනුවි පෙන්වුවේ කියන කාරණාව. මොකද දැන් අපි දැක්කා ඇහැ පරිහරණය කරමින් රූපය පරිහරණය කරමින් හොඳට හිතුවොත් නරකට හිතුවොත් හොඳට නරකට නැතුව මධ්‍යස්ථය හිතුවොත් ඒ දෙරෙන්න බෑ. මොකද හොඳට හිතුවොත් කින් සිද්ධ වෙනවා පුණ්‍යාභිසංක. නරකට හිතුවොත් පව් අකුසල් සිද්ධ වෙනවා. මධ්‍යස්ථය හිතුවොත් ආනිජ්ජාව මට්ටමට උපේක්ෂා මට්ටමට යන්න පුළුවන්. නමුත් වෙන ක්‍රමයක්. එතකොට ඒ දර්ශනය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉමස්මින් භ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤම්ය සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමී පටිපදංච පඤ්ඤාපේමි. සංඥා සහිත මනස සහිත බඹයක් පමණ ශරීරයෙන් ලෝකයේ දකින් දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඔන්න උතනට දැක්කොත් තමයි අපි ලෝකෙින් මිදෙන්නේ. මෙච්චර කාලයක් ලෝකේ කියලා තියෙන එකෙන් මිදෙන්නේ ලෝකයේ කියන එක මේ බඹයක් පමණ ශරීරෙින්ම දකින්නවා. සංඥා සහිත මනස සහිත බඹයක් පමණ ශරීරය. එතකොට ලෝකය කියලා කිව්වේ මොකේද? පියාපුව වර්ජනා කළවලු ආනන්දම් දෝහන සෝන භවතුන්ත ලෝකේ ලෝකේ කියලා කියන කොපමණ කී ලෝකේ ආනන්ද ඇහ ලෝකේ රූපේ ලෝකේ චක්කු විඤ්ඤාණ ලෝකේ මේ වගේ මේ අටවස් ධාතුන් දුලස් ආයතන පංච උපාදාන ස්කන්ධ මේ ටික තමයි ලෝකේ. එතකොට දැන් ඔය ඔක්කොම බම්බේ අපෝන ශරීරයෙන් දකින්නවා. මෙතන තියෙන විශේෂත්වය බම්බේ අපෝන ශරීරයෙන් කොහොමද දකින්නේ අපි? ඒ කියන්නේ දැන් ඇහත් දකින්න ඕනේ තමන්ගේ ශරීරයෙන්. හිතත් දකින්න ඕනේ තමන්ගේ ශරීරයෙන්. බාහිර අදහිත බාහිරයි කියලා පෙනෙන රූපෙත් දකින්න ඕනේ තමන්ගේ ශරීරයෙන්. ඒකයි මෙතන තියෙන වටිනාම සිද්ධිය. ලෝකයේ අවිශ්වේ ලෝකිත අමාරු වෙ සිද්ධිය. දැන් හිත බබ්බයක් වගේ ශරීරයෙන් මේ ශරීරයට අයිති කිව්වහම කවුරුත් ඒකට එකඟ වෙයි. ඇහත් මේ බම්බයක් වුණ ශරීරයයි කියන කවුරුත් එකඟනේ. නමුත් කේන රූපේ නම් බාහිරයි කියන තැනකින් ඉන්නේ. ඔය හරහනේ ලෝකේ අපිට බාහිරින් හම්බ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ බම්බයක් වුණ ශරීරයේ තුලින් නම්. එතකොට දැන් ඇහත් හිතත් රූපයත් ඒ ස්පර්ශයත් මේ ඔක්කොම ටික දකින්න ඕනේ තමයි. කනත් සබ්දයත් සෝත විඥානයත් ඒ ඔක්කොම ටික දකින්න ඕන තමයි. අන්න එදාට තමයි අපි මේ ලෝකෙම හිටින්නේ. බාහිර එකද මාර්ගඵල මට්ටමේ සිත් වගේ ගත්තහම බලන්න ඕනේ මොකද්ද? බහිද්දා සබ්බ නිමිත්තේහි උට්ටහයි. ඒ දර්ශනයට පෙන්වනවා බාහිර සියලු නිමිති වලින් මෙයා නැගිටලා. බාහිර කිසිම නිමිත්තක් හුවෙලා නැහැ. එකදු නිමිත්තක් හරි හිතට අහුවෙන්න තිබුණොත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා එක නිමිත්තක් හරි තිබුණොත් අහුවෙන්න ලෝකෙ හිස් නැහැ මේ ලෝකෙ. එතකොට මෙතනදී කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බම්බයක් පමණ ශරීරයෙන් ලෝකේ දකින්න? ඔන්න ඔය ටික තමයි අපි ටිකක් තේරුම් කරගන්න මම නිතරම කතා කරන තැනක්. මේ ටිකම තමයි අවශ්‍ය ඕනෙම. මේ එතකොට ඔන්න ඔතෙන්ට එනකොට අපිට එක කාරණාවක් තේරෙනවා. මෙන්න මේ බම්බයක් පමණ ශරීරය තුලින් ලෝකයේ දකින්ද නම් දකිනකොට එයාට තේරෙන්න ඕනේ හරියටම පටිච්චසමුප්පාදය. මේ පටිච්චසමුප්පාදය හරහායි මේ දර්ශනය ගොඩනගන්නේ. ඒකයි යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කා කියලා කිව්වොත් එයා හරියට පටිච්චසම්පාදයේ දැකපු කෙනෙක්. පටිච්චසම්පාදයේ කවුරු හරි දැක්කොත් එයා නියම බුදුදහම දැක්ක කෙනෙක්. එතකොට යෝ ධම්මපසේ සෝමම්පසේ යමෙක් ධර්ම දැක්කොත් මාර්ගය. එතකොට පටිච්චසම්පාදයේ දැක්ක ධර්මයේ දකින්නෝ ධර්මයේ දැක්ක බුදුරජාණන්. බුදුරජාණන් වහන්සේ දකින්නෝ පටිච්චසම්පාදයේ දකින්න ඕන කියන එක තියෙනවා වක්‍රාකාරය. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පටිච්චසම්පාදයේ දර්ශනයයි. ඔන්නෝ පටිච්චසම්පාද ධර්මතාවය හරහායි මේ බඹයක් පමණ ශරීරයේ තුලින්ම ලෝකයේ දැකලා බාහිර කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගෙන මිදෙන්නේ. ඒකට කියන අනුපාදා පරිණිවාණය. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා. එතකොට ඒ ගැන අපි පොඩ්ඩක් බලමු උතෙන්ට. ඉනේ එක තමයි මේ දෙලිය කොතනින් දෙන්නේ කියලා. මේ ඒකෙදි මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. අපි මෙහෙම කිව්වොත් ඔකටම තව ටිකක් අර අපි එකතු කරගන්න ඕනේ. මේ පටිච්චසම්පාද ධර්මය ගත්තාම දැන් අර ධර්මයේ පෙන්වන්නේ කර්මය උප්පත්ති කොට නෑදෑ කොට පිහිට කොට පිළිසරණ කොට දායාද කොට පවතිනවා කියලා. ඔන්නෝ චක්‍රය හෙලි වෙන්න ඕනේ අපිට. මොකද අද අපිට කම්මස්ස කොහොම මේ සත්ව කම්ම කම්ම දායාද කර්මේ දායාද කරගෙන තියන්නේ. කම්ම යෝනි කර්මේ උප්පත්ති කොට තියෙන මං ඉස්සර ටිකට මෙනවා. කර්මේ උප්පත්ති කොට තියෙන්නේ කම්ම බන්දු කර්මය නැහැ කොට තියෙන්නේ කම්ම පටිසරණ කර්ම පිළිසරණ කරගෙන තියෙන්නේ කියලා උද්ගජනක් දෙනවා. නමුත් අපිට තේරෙන්නේ කර්මේ දායාද කරගෙන කියලා නෙමෙයි. අම්මල තාත්තලගෙන් නොයෙක් දායාද ලැබෙනවා. ඒව නිසා අපි ජීවත් වෙන වගේ දැනගෙන හිටියේ. කම්ම යෝනි කර්මයේ උප්පත්ති කොට නෑ අපිට තේරෙන්නේ අම්ම තාත්තෙන්දයි අපි උපන්නේ කියලායි. එතකොට කම්ම බන්දු බුදුහාමුදුරු දේශනා කළේ කර්මය නෑ දැකට. නෑ අපිට හිතෙන්නේ නෑ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා අනිත් ඔය මේ අය තමයි මට ඉන්න නෑ දැයි කියලා හිතෙන්නේ. කම්ම පටිසරණ බුදුරජාණන් වහන්සේ කල්පනා පිළිසරණ. නෑ මට දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් හිතේසින්ගෙන් රැකියාවල් මට පිළිසරණක් තියෙනවා වගේ දැනකින් අපේ ජීවිතේ තියෙනවා. ඒ නිසායි ඔය කාරණා ටිකම බාහිරෙන් දන්න නිසා මේ ගැළවෙන්නේ නැත්තේ අපිට. බාහිරෙන් අල්ලගෙන. ඒ කියන්නේ කෙනෙකුට තියෙන නිර්භය ස්ථානයේ, රක්ෂිත ස්ථානයේ, පිහිටි ස්ථානයේ පිහිට තියෙන තැන තයි හැම වෙලාවෙම යන්නේ. ඒක ආයේ වළක්වන්න බෑ. කොතනකින් හරි බයක් එනවනම් පිහිටක් නැහැ කියලා දැනගත්තු වහම අයින් වෙනවා. යම් කිසි තැනකින් පිහිටක් තියෙනවා, රැකවරණයක් තියෙනවා කියලා හිතුනොත් ඒ පැත්තට තුරුලන්නේ ඒ පැත්තට යන එක පුදුමයක් නෙමෙයි. එතකොට අපි අද බාහිර ලෝකෙන් තමන්ට තියෙන දායාදයක්, තමන්ට තියෙන විපදීමක්, තමන්ට තියෙන නෑදෑයියුක්, තමන්ට තියෙන පිහිට බාහිර ලෝකෙකින් දකිනකොට ඒව අස්සට ඒ යන එක ඒව ළඟට යන එක පුදුමයක් නෙවෙයි. මේ දර්ශනයෙන්ම වෙනස් වෙන්න ඕනේ. යම් වෙලාවකදී යම් දවසකදී කෙනෙකුට හොඳට තේරුණොත් වචනේ නෙමෙයි ජීවිතයෙන් තේරුණොත් ඇත්තටම කර්මය නේද අපිට දායාද කරගෙන ඉන්නේ. කර්මය නේද අපි උප්පත්ති කොට ඉන්නේ. අපි උපදවන්නේ කර්මයෙන් නේද? ආය අම්මට තාත්තට එහෙම හින්දා නෙමෙයි කර්මයෙන් අපි ඉපදෙන්නේ. එතකොට කර්මයයි නෑදෑ කොට ඉන්නේ. කර්මයයි පිහිට කොට තියෙන්නේ කියලා දැනගත්තොත් විතරයි මෙහෙ අපහැරෙන්නේ. එතකට තමයි අපි මේ කර්මය කියන තැනකින් තියෙන gati යට සූදානම් වෙන්නේ. උන් ඔය තැන තමයි සම්පාදනය වෙන්නේ පටිච්ච සම්පදා ධර්මය හරහා ඔය ටික සම්පාදනය වීමෙන් තමන් තුළ ලෝකය පෙනෙනවා. ඒක අපි මෙහෙම බලමු. මතකල අවිද්‍යාව මුල් කෙලවරක් නැහැ. මේිට පෙර ජීවිතේක අවිද්‍යාව කියනකොට එකක් දැනගන්න ඕනේ අපි මේ දිට්ඨි සුත මුත විඤ්ඤාත දකින අහන දැනෙන දැනගන්න කියන මෙන්න මේ ධර්මතා හතරයි. හතර පොළේදී යම් අරමුණක් අපිට පෙනෙනකොට මේ අරමුණ අපිට යම් වස්තුවක් පෙනෙන්නේ කුමක් නිසාද කියන කාරණාව අපිට අරමුණක් පෙනෙනවා කියන තැනක තියෙන ධර්මතා ටික මොනවද, ඒව ඇති උනේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. අපිට ඇහැට රූපයක් පෙනෙනකොට මොන හරි දෙයක් වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්නද? අපිට රූපයක් පේනකොට රූපයක් පේනවා කියන තැනක ධර්මතා මොනවද තියෙන්නේ? ඒ තියෙන දේ හටගත්තේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියන ටික දන්නේ. සද්දයක් ඇහෙනවා කියන තැනක අපිට ඇහෙනවා කියන සිද්ධිය තුල මොනවද තියෙන්නේ? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ. ඔය වගේ ආයතන හයම එහෙමයි. අවිද්‍යාව. අවිද්‍යාව පෙර නොවිය පස්සේ ඇති උනේ කියලා ගන්න එපා. අවිද්‍යාව මුල් කෙලවරක්.
හේතු හටගැනීම තුළ අවිද්‍යාව
පහළ වෙනවා කියන්නේ. ඔව්, දැන් එතෙන්දී හේතුම්පටිච්ච සම්භූතං හිමස්මින් සතිය දන් හොති කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන තැනට තන එක එක පරයය මුලින් එක එක වචන වලින් දෙන්නන්න පුළුවන්. අපි දැන් මෙතනදී මේ ගත්තේ දෙලින්ම දැන් පංච උපාදානස්කන්ධයත් ඇතිවීමත් නැතිවීමත් දෙක නොදන්නාකම. පංච උපාදානස්කන්ධය කියනකොට කියන්නේ දුක, ඇතිවීම නොදන්නවා කියනකොට දුක්ඛ සමුදය නොදන්නවා, නැතිවීම නොදන්න කියන දුක්ඛ නිරෝධ. දුක දුකේ ඇතිවීම නැතිවීම චතුරාර්ය සත්‍ය කියන්නේ. ඉතින් මම මේ වෙන වචනයෙන් ගත්තට මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියන එක ඒ වචන ටික නෙවතු වෙන වචනයක මම කියන්නේ. දැන් අපිට යමක් වෙනවා කියන දැනගදී පංච උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධ දුක, පංච උපාදානස්කන්ධයේ ඇතිවීම කියන්නේ දුක්ඛ සමුදය, පංච උපාදානස්කන්ධය යගේ නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධය කියන තැනක. හරි, එතකොට අපිට යමක් පෙනෙනවා කියන තැනක පෙනෙන දේ පෙනෙන එක ඇතිගෙන හැටියා නැතිගෙන හැටි නොදන්නකොට අපි මොකද කළේ? පෙනෙන දේ අරඹය හිතුවා, හිතනවා. හොඳට හරි නරකට හරි හිතනවා. අපි යමක් හිතයි නම් මේ හිතන එක අපිට කර්මයක් වෙනවා. චේතනාව කර්මය කියලා දේශනා කළේ මොකද? හිතින් හිතලමයි හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. අවිද්‍යාවේ මට්ටම මත කර්මයේ මට්ටම් තියෙනවා. ඊට පස්සේ කර්මයේ මට්ටම මත හොඳට අපි මේ කාරණාව තේරුම් කරගන්න ඕනේ. උතෙන්දී මේ පටිච්චසම්පාදයේ තියෙන සංප්‍රයුක්ත ණය කියලා සිද්ධියක්. අවිද්‍යා පත්‍ය සංඛාර, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාරය වෙනවා. අවිද්‍යාව සංප්‍රයුක්තයි. දැන් අවිද්‍යාව ඒ සංඛාරය හා යෙදිලා තියෙනවා. එතකොට සංඛාරය තියෙන තැනක අවිද්‍යාව නැහැ කියලා කියන්නේ. මෙයා උනේ, මෙයා ඇති උනේ මෙයා නිසා කියන න්‍යායක් තියෙනවා. එතකොට මේකෙදි තම ආවේ මේකට අවිද්‍යාව නිසා මේ අපිට යම් අරමුණක් ඇහැට පේනකොට පේන දේ ඇතිවෙනහා නැති වෙන හැටි නොදන්නකොට වෙන්නේ මොකද්ද? ඇති බවට අපිට තේරෙන්නේ තියෙන දේ අහඹ අපි හිතනවා. හිතනවා. එතකොට හිතනකොට ඒක අපිට කර්මයක් වෙනවා. ඊට පස්සේ ඒ කර්මය අනුව ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැස ගන්නවා රූපයකට. මෙන්න මෙතෙන්දි තියෙන ලක්ෂණය තමයි දකින්න ඕනේ, අවිද්‍යාව යම් ගතියක් තියෙනවා නම් ඒ ගතිය තියෙනවා කර්මයේ, කර්මයේ යම් ගතියක් තියෙනවා නම් ඒ ගතිය තියෙනවා හිතේ, ප්‍රතිසන්දි සිතේ. දැන් ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැසගත්තට පස්සේ මෙන්න මේ හිත මේ සතර මහා ධාතු කයේ බැඳෙනවා. දැන් මේ කන බොන හැම ආහාරයක්ම හැදෙන්නේ හිතේ තියෙන කර්මානුරූප ගතියට. ඒකයි දැන් එකම බත් පාන් කවපු මුංගට අරගෙන එක එක විදිහ ශරීරය හැදෙන්නේ. කන බොන ආහාරය තුල, කන බොන ආහාරය තුල තියෙන ගතියක් නම් ඔක්කොම එක වගේ වෙනවා. නමුත් එක එක විදිහේ ශරීරය හැදෙන්න හේතුව මොකද්ද? රූපේ එහෙම හදන්න ඕනේ ගතිය තියෙන හිතේ. ඔකට මම උපමාවක් කියනවා. දැන් නුග ගහක් වගේ දෙයක් ගත්තොත් නුග ඇටයක් බීජයක් හිටෙව්වහම පොළවේ තියෙන ඕජා සාරය අරගෙන මේක හදන්න ඕනේ, අතු ගිහිල්ලා ඉති ගිහිල්ලා හදන්න ඕනේ කියන ගතිය තියෙන බීජය. ඊට පස්සේ තල් ගහක් පොල් ගහක් නම් පොළවේ තියෙන ඕජා සාරය අරගෙන අතු ඉති යන්නේ නැති විදිහට කෙලින් හදන්න ඕනේ කියන ගතිය තියෙන මේ බීජය. එහෙම නැත්නම් ඕජාසාරයේ තිබුණා නම් ඇයි තල්ගස් කියන එක වෙනම පොල්ගස් කියන එක වෙන විදිහකටම හැදෙන්නේ? එහෙම හැදීමේ හැකියාව තියෙන බීජය. ඒ වගේ මේ කන බොන ආහාරයෙන් රූපේ හැදීමේ ගතිය තියෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් කැමිනේ ඒ කර්ම විඥානයේ තියෙන ගතියයි ප්‍රතිසන්දි සිතේ තියෙන. ඒ සිතේ තියෙන මට. ඔක මම පස්සේ ටිකක් තේරෙන උපමාවකින් ගන්න මේ ටික කියන්නේ. එතකොට දැන් ඒ සිතේ තියෙන ගතියට තමයි මේ රූපය හැදෙන්නේ. එතකොට විඥාන පත්‍ය නාම රූපං කියන්නේ. දැන් නාම රූප දෙක හිතේ තියෙන ගතියට හැදෙනවා. නාම රූප වච්ච සලායතනම් දැන් ආයතන ටික හැදුවේ තියෙන නාම රූප ටිකේ මට්ටමට. ඔන්න දැන් හරියටම එක සිද්ධියක් තියෙනවා. අවිද්‍යාවේ මට්ටමේ මත කර්මය වෙනස් වෙලා, කර්මයේ මට්ටම මත ප්‍රතිසන්දි සිත වෙනස් වෙලා සම්ප්‍රයුක්තව තියෙන ප්‍රතිසන්දි සිතේ තියෙන ගතියටයි නාම රූපවල තියෙන නාම රූප දෙකේ තියෙන ගතියටයි ආයතන ටික හැදිලා තියෙන්නේ. ආයතන ටිකේ හැටියටයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙන විදිහටයි විඳින්න වෙන්නේ කියන සිද්ධි ටිකක් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේ කාරණාව බලන්න ඕනේ. අවිද්‍යාවෙන් කර්මයක් ඇති කළාම ඒ කර්මයේ තියෙන ගතියටයි කර්ම විඥානයේ තියෙන ගති ස්වභාවයට අනුවමයි ප්‍රතිසන්දි යෙන්නේ. ප්‍රතිසන්දි හිතේ තියෙනවා අර කර්මයේ ගති ටික. ඊට පස්සේ කර්මයේ ගති ටික ප්‍රතිසන්දි සිතේ තියෙනකොට ඒ ප්‍රතිසන්දි සිත බැඳලා තියෙන ප්‍රතිසන්දි සිතට අනුවයි රූපය හැදෙන්නේ, කනබුන ආහාරය හැදෙන්නේ. එතකොට දැන් විඥානපච්චය නාම රූපං කියනකොට ඒ කර්ම ගතියටයි නාම රූප වෙලා තියෙන්නේ. නාම රූපච්චය සලායතනං කියනකොට ඒ නාම රූප දෙකේම ගතියටයි ආයතන ටික හැදෙන්නේ. අන්තිම උත්තරය කියලා තියෙනවා කෙනා කෙනාගේ කර්මයේ මට්ටමටයි ආයතන ටික හැදිලා තියෙන්නේ කියලා. සලායතන පච්චය පස්ස ඒ හැදිච්ච ආයතන ටිකේ හැටියටයි ස්පර්ශ වෙන. දැන් ස්පර්ශ වෙන හැටියටයි විඳින්න වෙන්නේ. ඔන්න දැන් එනවා කෙනා කෙනා කරගත්තු කර්මයයි විඳින්න වෙන්නේ කියන න්‍යායක් එනවා. ඕකට අපි මෙහෙම උපමාවක් ගමු. දැන් කෙනෙක් මේ ආයතන ටිකේ උදේ වැය නොදන්නා කම නිසා දකින්න අහන හැම දෙයක්ම තියෙනවා කියන තැනකින් ලෝකේ ඇති බවට පිළිහිටියට පස්සේ මෙයා දැන් කර්මයක් රැස් කරනවා. කර්මය තමයි අපි කියමු මෙහෙම. දැන් කිසි කෙනෙකුට වතුර ටිකක් බොනවට කැමති නැහැ. අපි කියමු අනිත් අය වතුර බොන එකකට වහ ගන්නවා. නැත්නම් කවුරු හරි වතුර ටිකක් බොන එක උදුරලා විසි කරනවා. කියන්නකෝ දැන් කර්මය තමයි මෙයාගේ මොකද්ද? වතුර බොන්න දෙන්න කැමති නැහැ. දැන් හැම වෙලේම කර්මය කියන එක හොඳට බලන්න ඕනේ. මේ තණ්හාව හැටියටයි තීරණය වෙන්නේ. දැන් තව කෙනෙකුට වතුර ටිකක් බොනකොට බොන එක විසි බොන්න නොදෙනවා කියලා කියන්නේ. තව කෙනෙක් බොයි කියලා ඒකට වහ දානවා කියන්නේ. වතුර නොබොනවට කැමති කියන එකනේ. ඔන්න දැන් මෙයාගේ කර්මය ඕක කියන්නකො. දැන් මේ කර්මසිතකින් ප්‍රතිසන්දි ගත්තට පස්සේ දැන් ප්‍රතිසන්දි සිත ගිහිල්ලා සතර මහා ධාතු රූපෙක වැඳුනහම කන බොන ආහාර පාන මේ හිතේ තියෙන ගතියෙන් හැදෙන. දැන් ඔන්න ප්‍රතිසන්දි සිතේ තියෙන මොකද්ද? වතුරට කැමති නැහැ කියන ගතිය තියෙන. වතුර බොන්න දෙනවට කැමති නැහැ කියන ගතිය අර කර්මයේ ගතිය තියෙන. ඊට පස්සේ දැන් මේ සිත රූපයට වැසගත්තට පස්සේ දැන් නාම රූප වෙනවා. මේ නාම ධර්ම ටික නිසා කනබුන ආහාර පාන ගන්න ගන්න රූපය හැදෙනවා. දැන් මේ නාම රූප දෙක වර්ධනය වෙන්නේ හැදෙන්නේ අර වතුරට අකමැති කියන මට්ටමේ. ඊට පස්සේ නාම රූපච්ඡ සලායතනම් කියනකොට දැන් ආයතන ටික පිහිටන්නේ අර කර්මයේ මට්ටමට. ඔන්න දැන් මේ ඒ කර්මයෙන් අරගෙන ප්‍රතිසන්දි වශයෙන් මේ ආයතන ටික හැදුනහම මේ ආයතනයෙන් බලනකොට වතුර පේන්නේ. මේ ඇහෙන් බලනකොට පේන්නේ ලේ සැර වගේ. මොකද හැම වෙලාවෙම කර්මයේ ස්වභාවය තියෙනවා. මේ කර්මයේ ස්වභාවය තමයි අපිව වෙනස් කරලා තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ අකුසල කර්මයට වතුර නැති දැනක උපදී කියලා. ඇත්ත වතුර නැති දැනක තමයි ඉපදিলা තියෙන්නේ. අපි හිතාගෙන ඔය ඉතියෝපියාව ඔය වගේ වතුර නැති රටවල උපදී කියලා. නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. තමාගේ ආයතන ටික වෙනස් කරන කර්මය. මෙන්න මේකයි තියෙන භයානකම කම. අපි කියමු දැන් ඒ වගේ රටක වතුර නැති තැනක ඉපදුණු කවුරු හරි ගිහිල්ලා දුන්නත් බොන්න පුළුවන්. නමුත් දැන් ආයතන ටික වෙනස් කළා. වතුර නැති බව, වතුර පේන්නේ නැති බව හැටු වතුර ඇති තැනදී නැති තැනදී මේ අවස්ථාව. දැන් වතුර බොන්න නොදෙන කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් ඉදුරහම උනේ මොකද්ද? මේ ආයතන ටික වෙනස් වුණා. දැන් ආයතන ටිකේ වෙන්නේ හැම වෙලාවෙම මේ ඇහින් බැලුවොත් එහාට පේන්නේ ලේසර වගේ. මේ නාසයෙන් බැලුවොත් මේ ආයතන ටික ඔක්කොම වතුර හම්බ වෙන්නේ නැති මට්ටමකට හැදිලා නම්. දැන් වතුර කෝප්පයක් ගෙනලා දුන්නත් බොන්නේ නැහැ. එතකොට දැන් හොඳට බලන්න දැන් මේ ආයතන ටිකෙන් දෙන විදිහට ස්පර්ශ වෙන විදිහට තමයි විඳින්න වෙන්නේ. දැන් ආයේ වෙන විදිහක් විඳින්න බෑ. එතකොට ඒකයි දැන් කර්මයම නෑදෑකොට කර්මයම පිහිටකොට කර්මයම පිළිසරණ කරකොට ඉන්නවා කියලා කියන්නේ. දැන් ওই වගේ ආයතන ටික වෙනස් වුණොත් දැන් අම්මට තාත්තට කියන්නකෝ බලන්න වතුර පෙනෙන විදිය හැදලා දෙන්න කියලා. අම්මා තාත්තා මම උපත් කොට ඉන්නේ මේ ඇහැ කන දිවනාසය සර්ග හැදලා දෙන්න කියන වතුර පෙනෙන විදියට. එතකොට අනිත් උමන හෝ ඥාතීන් ඉන්නවා, ඥාතීන්ට විල වතුර ටිකක් පොවන්න කියන්නේ. එකම පිහිට එකම සම්ම තමන්ගේ ආයතන ටික. එතකොට මේකෙන් කියන්නේ එක දෙයක්. දැන් අද මෙතනදී මේ මොහොතේදී කර්මය වෙනස් වුණොත් මේ ආයතන ටික වෙනස් වෙයි. කර්මය වෙනස් වෙනකොට මේ සිතේ ගතිය වෙනස් වෙනවා. සිතේ ගතිය වෙනස් වෙනකොට චිත්තජ රූප ටික වෙනස් වෙනවා. චිත්තජ රූප ටික වෙනස් වෙනකොට එකයි නාම රූප වෙනස් වෙනකොට මේ ආයතන ටික වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙනකොට ස්පර්ශය වෙනස් වෙනවා. දැන් අපි කියමු මේ මොහොතේම කරපු කුසලයකට අදි කුසලයකට මේ මෙතන තියෙන හිතේ තියෙන ගතිය නිසා මෙතන තියෙන ඒ කර්මයේ තියෙන ගතිය නිසා හිතේ ඒ කුසල ගතිය යෙදුනොත් ඊට පස්සේ ওই නාම රූප දෙක ටග්ගාල වෙනස් වෙනවා. ඔතන තියෙන චිත්තජ රූප වෙනස් වෙනවා. ඒ චිත්තජ රූප වලට අනුව තමයි ඊගාට ප්‍රසාද හැදෙන්නේ. එහෙම වුණොත් මේ කියන මට්ටම පේන්නේ නැතුව නොයෙක් විදිය අලංකාර රූප බෙවුනොත් මේ දැන් දිව්‍ය ලෝකෙක. දැන් මේ මොහොතේම මේ කරබැත් ඇයි දැන් ඔය බුදුරජාන් වහන්සේ කාලේදී නිරෝධ සමාපත්තිය සංවැදිලා නැගිටපු කෙනෙකුට දන් දුන්නාම තව සතක් ඇතුළත ditthදම විපාකයක් ඇති වෙනවා. අපි කියමු දැන් පුන්න දුගියගේ කතාව ගන්න. රජගහනුවර හිටපු අන්තිම දුප්පත්ම කෙනා පුන්න දුගිය. එතකොට එයා පොය දවසේ සිල් ගන්නවත් නැතුව සිල් ගන්න කිව්ව කණ්ඩේ දෙන්නේ සිල් ගන්නවත් නැතුව ආන්න ගියා. අන්තිමට එයාගේට ආන්න කියලා බිරිඳ මොකද කරන්නේ? ගෙදර කුරුසහල්ටකින් බත් ටිකක් උයාගෙන. උයාගෙන ඉද්දී මගදී සැරියුත් මහ රහතන් වහන්සේ වඩිනවා දැකලා දැන්නොත් දැනගුවාවේ කමන්නේ මේ සමහර දවස් වලට ආරිය මහන්සලා හම්බ වෙනකොට දෙන්න මොකුත් නෑ. දෙන්න මොන හරි තියෙන දවසට ආරිය මහන්සලා හම්බ වෙන්නේ. ඕනනම් දැන්නොත් දැනපුවාවේ අද මේ ටික දෙනවා කියලා අර පුණ දුගියට හදාගෙන ආපු කෑම ටික පිළිගන්නේ. ඊට පස්සේ පුණ දුගිය මොකද කරන්නේ? ආපහු මෙයා ගිහිල්ලා බත් යන හරන තියෙන හුන්සල් ටික එකතු කරලා ඉවරලා කැඳ ටිකක් හදාගෙන උළුදුල ආවා. දැන් අරයා කුඹුර හාලා ගොඩාක් මහන්සි වෙලා කලන්ත නිසා ගහක් මුලට වෙලා ඉන්නවා. දැන් කෑම ගෙනේ කියලා. ඉතින් ළඟට එනකොට බණේ කියලා බයට ඈත තියාම කිව්වා, මේ ඔයත් අනුමෝදගෙන මම මෙන්න මෙහෙම පින්කමක් කරුවා කෑම ටික ව්‍යාගෙන එනවාද කියලා. මෙයාත් හරි ශ්‍රද්ධාවන්තයි. අනේ සාදු සාදු මොනතරම් හොඳයිද, මේ මට නැතිවත් කමන්න ඒක බොහොම හොඳයි කියලා හරි සතුටින් මෙයා අනුමෝදන් වුණා. අනුමෝදන් කළා කමන්නේ අපි කියන විදිහට කැඳ ටික බොමු කියලා. කැඳ ටික බීලා ඇඟේ ශක් වෙහෙස වැඩි. මේ කැඳ ටික මදි කලන්ති ස්වභාවයේ ඒ බිරින්දගේ කකුල උඩම ඔළුව තියාගෙන එහෙම ගහමුලා හාන්සිලා හිටියා. ටිකක් වෙලා ඇස්තරලා බලනකොට තමන් සීසාවු වෙලදී හැබුණට ඔක්කොම දිලිසෙනවා. ඊපස්සේ මෙයා ඇස් දෙකක් පිහදාලා බලනවා. බලනකොට මුළු කුඹුරම දිලිසෙනවා. ආයෙත් අර මොකද කුඹුරම දිලිසෙනවා? බිරින්දටත් වෙනවා දිලිසෙනවා. බලනකොට මුළු කුඹුරම රත්තරන් වෙලා දැන්. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට සීසාපු උඩේ ඉඳන් ආපු මුළු කුඹුරම රත්තරන් ගොඩක් එලා. එතකොට දැන් කියනවා මේවා අපිට අයිති නෑ, රජයට අයිති වස්තු. ඒ හින්දා ගිහිල්ලා රජුරොන්ට කියමු කියලා රජුරොන්ට ගිහින් කිව්වට පස්සේ මොකද කරන්නේ? ගිහිල්ලා ඇවිල්ලා බලනකොට ඇත්ත නේන මුළු කුඹුරම රත්තරන් ගොඩක්. ඊළවස්සේ රජුරවන්ට ගෙනල්ලා කියන ගැල් පිටින් ගෙනල්ලා පටවන්න කියලා. රජුරවගේ කරත් වලට පටවන එක අඟුරු වෙනවා. අඟුරු. ඇහේ පටවන එක අඟුරු. ඊට පස්සේ රජුරව එළ බලන්නේ. පුන්නදුගියගේ රත්තරන් කියලා පටවන්න ඕක කිව්වා. පටවන එක රත්තරන්. රජුරවගේ රජපාලිකාවට යවන්න කරත් එක පටවන රත්තරන් ටික අඟුරු වෙනවා. ගෙනියන්න. එහෙනම් මේ පුණ්‍ය දුගියගේ බැරිතර රජුරු කිව්ව දැන් රජමාලිගාව රජුරවන්ට ගෙනියන්න තියෙන රත්තරන් කියලා දැම්මමනේ. දැන් මේක අඟුරු වෙන. ආ පුණ්‍ය දුගියගේ රත්තරන් කියලා පටවන්නකො මේ පුණ්‍යගේ රත්තරන් කියලා පටවන්නකොට රත්තරන්. ඊට පස්සේ ගැල්ලුලින් ඇදලා ගොඩ ගහනවා. රජමාලිගාව ගොඩ ගහලා මේ වගේ රත්තරන් ගොඩක් තියෙන කෙනෙක් ඉන්නවද මේ රජකම? නැහැ. මේ තරම් ධනස්තන් දෙයක තියෙන කෙනෙක් මේ රජ ගහනවා. එහෙනම් මේ වගේ කෙනෙකුට මොකද කරන්න ඕන? සිත්තු තනතුර දෙන්න සූත්‍රය. ඒ කාලෙදී සිත්තු තනතුර දුන්නේ කොහොතක් කම්මතනේ. ඊට පස්සේ තමයි පුන්න සිතානෝ වෙන්නේ. අර උත්තරානන්ද මාතා කියන්නේ තේ පුන්න සිතානන්ගේ දුව. එතකොට ඒකේ මම ඔය කිව්වේ කර්මයේ ස්වභාවය තමයි ශනිකව ආයතන ටික වෙනස් කරනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ කර්මයෙන් මේ එක එක තැන්වල අපි උපදිනවා කියලා. ඇත්ත එක එක තැන්වල උපදිනවා කියලා උනේ මොකක්ද ගන්නවද? ඒ කර්මය මත මේ සිතේ තියෙන ගතිය වෙනස් වෙනවා, ගතිය මත ආයතන ටික වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙනකොට තියෙන්නේ වෙන විදිහකට. දැන් ඉස්සෙල්ල විදිහට සබතුත් නිදින්නේ නැහැ. එතකොට ඔය විදිහටම දැන් මේ ආයතන ටික වෙනස් වුණොත් තවුසා දිව්‍ය ලෝකෙින්දී ඉන්නවා කියන්නේ. ඔය සිතේ මට්ටමේ ඔය මට්ටමේ විපාකවල තියෙන ඔක්කොම ප්‍රකටයි. එතකොට මේ මට්ටම ප්‍රකටයි. මේ ආයතන ටික කර්මයෙන් වෙනස් වෙලා දැන් ආයතන ටික මේ කර අකුසලයකට සිතේ ගතිය වෙනස්ලා ගතිය වලින් ආයතන වෙනස් වුණොත් කපනවා, කුටනවා, මරනවා, කෑ ගහනවා කියන ටිකක් වෙන්නේ. එතකොට දැන් අපාය ඉදිරියට ගියා. ඔය කර්මයට ගති තියෙන කොහොම පේනවා මිසක ඒකයි දැන් ඉපදීම කියලා කියන්නේ මොකද්ද? තේසං තේසං සත්තානං තම්හි තම්මේ සත්ත්වනිකායේ ಜಾති සංජාති ඔක්කන්ති ඛණ්ඩානම් පාතු බහුව ආයතනම පටලාබ්බු. ස්කන්ධයන්ගේ 15 ආයතනයන්ගේ 15 ಜಾති. දැන් මේ කර්මයේ මට්ටම මත ස්කන්ධ ටික වෙනස් වුණා. දැන් දිවි ලෝකෙ ඉපදිලා ගියා. භ්‍රම ලෝකෙ ඉපදිලා ගියා. මොකද මේ පටිසම්පාදයේ සිද්ධියක් තියෙනවා. මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ කියන සිද්ධියක්. අපාය කියලා එකක්, දිව්‍ය ලෝකේ කියලා, භ්‍රම ලෝකේ කියලා එකක් නැහැ කියලා කිව්වොත් යරදීක උච්චේදවාද. අපාය තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, භ්‍රම ලෝකේ තියෙනවා කියලා කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය. එයා දන්නවා මේ ආයතන ටික කර අවිද්‍යාව මට්ටම මත කර්ම වෙනස් වුණොත්, කර්ම වෙනස් වෙලා ආයතන ටික මෙහෙම වුණොත් මේ මට්ටමේ විපාකයක් පෙනෙනවා නේද? ඒ හින්දා දිව්‍ය ලෝකේ නැහැ කියන්නේ. මේ අවිද්‍යාව මට්ටම මත කර්මය වෙනස් වුණොත්, කර්මය මට්ටම මත මේ විපාකෙ මෙවුණොත් මේ ආයතන ටික වෙනස් වුණොත් මේ වගේ දුකක් වෙන හින්දා අපාය නැහැ කියන්නේ. එතකොට ඒ කර්මය නැති වුණොත්, ඒ අවිද්‍යාව නැති වුණොත් ඒ ආයතන ටික හටගත්තේ නැත්තම් එහෙම ධර්මතාවයක් ලැබෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් එක දෙයක් පෙන්වනවා. අපිට යම් කිසි දෙයක් පෙනෙන්නේ තියෙන දෙයක් නෙමෙයි, මෙහෙම හැඩතල පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැටයි කියන එක පෙන්වනවා. අපි කතා කරනවා නේද? පවතින දේ නෙමෙයි පෙනෙන්නේ, පෙනෙන දේ නෙමෙයි පවතින්නේ කියලා. ඒ පවතින දේ පෙනෙනවා නෙමෙයි, පෙනෙන දේ පවතිනවා නෙමෙයි කියලා කියන්නේ හේතුව මොකක්ද? මේ ඇහැ කියලා කියන්නේ කර්මජ රූප, කෙනා කෙනාගේ කර්ම මට්ටමට හැදිච්ච මේ ආයතන ටික. එතකොට හැම වෙලාවෙම මේ ආයතන හරහා ලෝකයේ බලනකොට අපිට හම්බ වෙන්නේ මේ ඇහි මට්ටමෙන් අපේ කර්මයට හදපු ඇහෙන් උපද්දපු රූපෙකුයි පේන්නේ. ඔකට මම උපමාවක් කියනවා. අපි කියමු යම් කිසි කෙනෙකුගේ ගෙදරකට නිල් පාට වීදුරු දාපු ගයක් හදලා දෙනවා නම්, දැන් ගේ ඇතුලේ ඉන්න කෙනෙකුට ඒ වීදුරු දොරට ඇහෙන් තින්නේ, එයා දැන් එයා දන්නේ කියනකො ඉපදුනේම නිල් පාට වීදුරු දාපු ගේ ඇතුලේ ජීවත් වෙන්නේ ගේ ඇතුලේ. එතකොට මෙයා හැම වෙලාවෙම පිටත බලන්නේ මේ දොර හරහා. මෙයාට මුළු ලෝකෙම පේනවා තියෙන නිල් පාටට. ඒ කියන්නේ අපි කියමු සුදු පාට ඇඳගත් කෙනෙක් තමයි මේ දොරගාවට එන්නේ. වීදුරු හරහා ගේ ඇතුලේ ඉඳලා වීදුරු හරහා බලනකොට පේන්නේ නිල් පාට ඇඳගත් කෙනෙක්. එතකොට පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක්. පෙනෙන්නේ නිල් පාට ඇඳගත් කෙනෙක් ඉන්නවා වගේ, පවතින සුදු පාට ඇඳගත් කෙනෙක්. කිසිම දවසක සැබෑ වර්ණය පෙන්වන්නේ නැහැ. ඒ වගේ මේ ආයතන ටිකේ හැකියාව තමයි මොකද්ද? කර්මයේ මට්ටම මත කර්මානුරූපව ඇහි කර්මානුරූපව යැහැදලා තින්නේ ඇහෙන් පෙන්නන රූපයක්මයි අපි දකින්නේ. එතකොට මේක කෝෂයක් කියලා කියන්නේ අවිද්‍යාව ඇතුළමයි ඉන්නේ. අවිද්‍යා මට්ටම මත කර්මය ආව, කර්මයේ මට්ටම මත ප්‍රතිසන්දිය, ප්‍රතිසන්දියේ මට්ටම මතයි ආයතන කී ආයතන කිම පොද්දලා පෙන්නනකොට අපි දැන් පෙනෙන දේ දකිනවා කියනකොට ඉන්නේ ආපහු අපේම අවිද්‍යා කර්ම ඇතුළේ. තේරෙන්නේ කියන්නේ දැන් චුට්ටක්වත් අපි එළියට ගිහිලා නැහැ. අපි හිතාගෙන ඉන්නේ බාහිර රූප දකිනවා කියලා. නමුත් දැන් චක්‍රයක් ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා කර්මයන්ගෙන් ආධ්‍යාත්මිකයට බැසගෙන එහෙන් ආධ්‍යාත්මික වස්තු වෙනස් කරලා ඒ හරහා බාහිර පෙන්නලා දැනගන සිද්ධියක් මේ තියෙන්නේ. එතකොට බඹයක් වමන ශරීරයෙන් ඇහත් රූපයක් දකින්න ඕනේ කියලා කිව්වේ Taman දකින්න ඕනේ මේ ඇහැ කියන එක අවිද්‍යා කර්මය කියන තණ්හාව කියන කාර්නාටිකේ මට්ටමටයි ඇහැද. ඒ ඇහෙන් පෙන්නන ඇහෙන් පෙන්නන රූපේ කුල අපි එහෙම දැනගන්න වෙන්නේ. එතකොට කවදාවත් තියෙන සැබෑ සිද්ධිය මේ ඇහෙන් පෙන්වන්නේ අපි කෙනා කෙනාගේ කර්මයේ මට්ටම මත. ඒකයි තෞතිසා වැසි දෙවියෝ ගත්තොත් එයාගේ අවිද්‍යාව මට්ටම මත, කර්මයේ මට්ටම මත එයාගේ ආයතන ටික හැදුණා. ඒ ආයතන ටිකෙන් පෙන්නන මට්ටම තමයි එයාට විඳින්න වෙන්නේ. දැන් අපේ ඇහැට තෞතිසා වැසි දෙවියෝ හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ කර්මය අරයට වඩා බලය ආදී. ඒ හින්දා මේ ආයතන ටික බලය ආදී. ඒ හින්දා මේ විඥානේ ගතිය හිණයි. ඒ හින්දා මේ ප්‍රසාද ටික හිණයි. ඒ ටිකෙන් පෙන්න රූප වලට අර මට්ටම ගෝචරයි. ඊළඟට තෞතිසාවසි දෙවියන්ට සම්පූර්ණ බ්‍රහ්මය පේන්නේ. අපිට තෞතිසාවසි දෙවියෝ පේන්නේ, දෙවියන්ට බ්‍රහ්මය පේන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මය දිව්‍ය ලෝකෙට එනවා නම් තෞතිසාවට දලාත්ම භාවයක් මවාගෙන එන්න ඕනේ කියන්නේ. දෙවියෝ මෙහාට එනවා නම් එයා දලාත්ම භාවයක් මවාගෙන එන්න ඕනේ. එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? අපි කිසිම කෙනෙක් සැබෑ තැනක හිටියන. ඒ කියන්නේ බාහිර තියෙන රූපයක් අපිට පෙවුනා නම් ඇහි දැන් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ බාහිර රූප තියෙනවා, ඒ රූප අපි ඇහෙන් දකිනවා කියලානේ. අපි හිතාගෙන හිටියේ අපි දැක්කත් නොදැක්කත් බාහිර රූප තියෙනවා. තියෙන රූප ඇහෙන් දකිනවා අපි කියලා. ඉතින් ඔය තියෙන රූප දකිනවා නම් දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි අපිටයි ඔක්කොටම එකම දේ පේන්නේ. ඇයිද? මොකද ඒ පේන රූපේ තියෙනවනේ. කෙනා කෙනා ගෑහෙන් තියෙන එක දකින එක නෙවෙයි. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ ලෝක නිරෝධය කියන එක පෙන්වුවේ අපි දැක්කත් නැතත් තියෙන රූපයක්ම දකිනවා. දැකපු රූපේ තියලායි අපි යන්නේ ලෝකේ. ඒ කියන්නේ තියෙන ලෝකෙකම ඉපදිලා තියෙන ලෝකෙකම ජීවත් වෙලා තියෙන ලෝකෙකම මැරෙනවා කියන මට්ටම අපිට තියෙනවා. දකින්න පෙරත් රූපයක් තියෙනවා. ඒ තියෙන රූපේ ගාවට ගියාම අපිට රූපේ පේනවා. අපි පැත්තකට ආවහම දැකපු රූපේ තියෙනවා කියලා අපි ලෝකේ ඉතුරු කරලයි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථාවට ආයතනයන්ට ලෝකයේ උපදින්නේ. අවස්ථාවට ආයතනයන්ටයි ලෝකෙ මැවෙන්නේ කියලා. මේ ඇත්තම සිද්ධිය. මේක අපි දැනගත්තත් නොදැනගත්තත් පවතින ඇත්තක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට යම් රූපයක් පෙනෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ රූපය පෙනෙන්නේ කෙනා කෙනාගේ කර්මයේ මට්ටමට කියන කාරණාව. කෙනා කෙනාගේ කර්මයේ මට්ටමට. එතකොට මනුෂ්‍යයන්ට පේන විදිහම පේන්නේ දෙවියන්ට. දෙවියන්ට පේන විදිහම පේන්නේ බ්‍රහ්මයන්ට. ඇයි? ඇහි ගතියක් තියෙනවා කර්මයේ ගතිය. කර්මයේ මට්ටම් වලට යැ බෙදලා තියෙනවා. ඒ ඇහෙන් උපද්දලා පෙන්වන සතහන් එක එක මට්ටම්. එතකොට මේකෙන් පෙන්වේ බුදුරජාණන් වහන්සේ පෙර නොතිබීම අවස්ථාවට මේ ඇහෙන් බලනකොට මේ හැඩසටහන උපද්දලා පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට. ඇහත් එක්කම උපද්දලා ඉපදිලා ඇයි ඇහෙන්ම ඇහ උපකාරම හිතෙන් දැනගෙන ඇහත් එක්කම පෙන්නේ නිරුද්ධ වෙනවා. නමුත් ඔය ඇත්ත නොදන්නාකම නිසා අපි හිතාගෙන දැකපු දේ තියනවා. මට මෙයාගේ අර උත්සන්නසේ එකගේ පොඩි ළමයා ඉන්නේ. ඔය ළමයෙක් කොළඹ ගියාම දැන් ඒක කිදර උඩට සීතකරණයක් තිබුණා. මම නිකමට කිව්වා මේ දරුවේ දොර යහුවත් ওই ලයිට් එක පත් වෙලාමනේ තියෙන අපරාධ කරන් දිලා නේද කියලා. දැන් මේ ළමයට මේක ඇත්ත. ඊළඟස්සේ ඇත්තටම පත් වෙලා තියෙන අංකෝකේ. මෙයා ඔබද කරන්නේ හිමීන් දුරවහනවා ආය හරිනවා. දැන් උතනදී නුවණක් නැති කෙනෙක් දැන් ওই සීතකරණේ ගත්තාම දොර අරිනවත් එක්කම ලයිට් එක පත් වෙනවා. දොර වහනකොටම ලයිට් එක නිවෙනවා. නමුත් නුවණක් නැති වුණොත් නුවණ දැන් දොර අරිනකොටම ලයිට් එක පත් වෙනවා. උන දැන් ඇහැට පේනවා. දැන් හිතට තියෙන අත්දැකීම මොකද්ද? ලයිට් එක පත් වෙලා තියෙන අත්දැකීමනේ. වහනකොටම නිවෙනවා කියන එක නොදැක්කොත් ඒක දකින්න බෑනේ. නුවණින් දකින්න වෙන්නේ. මොකද දොර වැහිමයි ඇහැට නොතනීමයි දෙක එකට නෙවෙන්නේ. ඔන්න දොර වහනවා. වහනකොටම දැන් පේන්නේ නෑනේ. නුවණ නොතිබුණොත් එයා හිතාගෙන දැකපු එකේ අත්දැකීමේ තාම ලයිට් එක පත් වෙලා තියෙනවා වගේ කියලා. තේරුම් ගන්නේ හා හොඳයි තියනවද නැද්ද කියලා බලමු එහෙනම් කියලා තර්ක කළා. ආපහු ඇවිල්ලා බලනකොටම දොර ඇරපු නිසා ඕ මං කිය පොරොවේ පත් වෙලාමනේ තියෙන්නේ. දැන් අවිද්‍යාව ඔප්පු වෙන විදිහටමයි ලෝකෙ තියෙන්නේ. ආයෙත් ඔන්න දොර වහනවා. දොර වැහිමයි අපිට නොපෙනීමයි, කියන්නේ අපිට නොපෙනීමයි ලයිට් එක නිවීමයි දෙක එකට වෙන්නේ. කවදාවත් අපිට පෙනෙන මට්ටම නිවෙන්නේ නැහැ. එන්නේ නිවෙන මට්ටම පෙනෙන්නේ. ඇත්ත ඒකයි සිද්ධිය. කන්නාඩියට එබිලා ඉන්න කම්ම අපේ ඡායාව පේන. ඇහැ අහකට ගන්න එකයි. ඒතන ඡායාව නැති එක දෙක එකට වෙන්නේ. අපිට ඇහෙන් බලන තහක් තියනවා නැති වෙනකොට පේන්නේ. ඔහොම සිද්ධියකින් තියෙන්නේ. එතකොට ඇහෙන් බලන්න බැරි ඒ සිද්ධිය නුවණින් දකින්න ඕනේ. ඉතින් නුවණ නැති වුණොත් එයාට මේ සීතකරණේ ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. දොර ඇරියත් දොර වැහුවත් පත්තු වෙලාමයි තියෙන්නේ වගේ වෙනවා. ඒ කියන්නේ දොර අරිද්දි ඔන්න දැන් පත්තු වෙලා තියෙන්නේ. අත්දැකීම ගත්තා. දොර වහනවා. දැන් වහනකොටම නිවෙනවා කියන එක දැත්තා. තමන්ට සිහි කරන්න ඉතුරුල තියෙන්නේ මොකද්ද? දැකපු එකේ ගතියනේ. දැන් පත්තු වෙලාමයි තියෙන්නේ කියලා හිතනවා. කාට හරි කියන පත් වෙලාමයි. නෑ නෑ ඕක නෙවිලා. හා එහෙනම් යන් අපි. ඉතින් අර හොරාගම් මගෙන් පේන හන්දේනවා වගේ ආපහු යන්නේ අතෙන්දමනේ. හා එහෙනම් යන් කියලා ඉවරලා ආයෙත් ගිහිල්ලා දොර ඇරලා බලනකොට මොකද වෙන්නේ? ආයෙත් පත් වෙනවා. දොර ආරකවට පත් වෙනවා. එතකොට කවදාවත් ලෝකෙ තුල ඔප්පු කරලා පෙන්නන්න බෑ නෑ. දොර ඇරලවත් ඔප්පු කරලා පෙන්නන්න බෑ ක්‍රමයක් නෑ. මොකද ඒ දොල අරිනකොටම පත් වෙනවා. වහපු ගමන් නෙවෙයි. ඉතින් මෙයාට නෝන නැත්තම් කොහොමද මේක දැම්ම වහනුලාවේදී නිවිලා කියලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. එතකොට එහෙම වුණාම ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට ඇති බවම එළබෙනවා. සීතකරණේ දොර වැහුවත් දොර ඇරියත් පත් වෙලා තිබ්බාමයි කියන මට්ටම හිටින්නේ මෙයාට. එතකොට ඔන්න ඔහොම කෙනෙක් හිටියු එයාට පෙන්වන්න වෙනවා හේතු ටික අපිට. දොර සීතකරණ බල්බක පත්තු වෙලාම තියනවා කියලා කිව්වොත් වැරදි. එහෙම ගන්න එපා. නෑ නෑ මේ පත්තු වෙලා තියනවා තමයි ඕන්නම් අරලා බලන්නු කර එමේ කියලා තර්ක කරා. එතකොට අපිට හේතු පෙන්වන්න වෙනවා. එයාව එක්කගෙන ගිහිල්ලා සීතකරණ දොර ඇරලා හරි පත්තු වෙනවා. එතකොට පෙන්වන්න වෙනවා මෙන්න මේ දොර ආයිමේ ඉබෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. ওই ස්විච් එක මේ දොර වහනකොට ඉබෙනවා, ඉබෙනකොට මේක නිවෙනවා කියලා දොර ඇරලා තියෙද්දිම අතින් අර ස්විච් එක ඔබලා පෙන්වන්න වෙනවා මෙන්න මේකයි වෙන්නේ කියලා. අන්න එතකොට තමයි පිළිගන්නේ. හේතු ටික නොපෙන්නොත් පිළිගන්නේ නැහැමයි. ඒ වගේ අපිටත් වෙලා තියෙන මේ ඇහෙන් බලනකොට අර සීත කරන දොර ඇරියා වගේ ඇහෙන් බලනකොට ඇහි හැකියාවෙන් මේ රූපයක් මෙහෙම පේනවා. දොර වහනකොට නැතිනවා වගේ ඇහ අහකට ගන්නකොට හිත අහකට යනකොටම පෙනෙන සතහන ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් ඇති බව විතරක් දකින්න නැතිවීමට නුවණ නැති අපිට ඇති බව එළඹ සිටිනවා දකින වෙලාවටත් නැති වෙලාවට. ඉතින් මොන විදිහට කිව්වට ඔප්පු කරගන්න බෑ. හා එන ගිහිල්ලා බලමු කියනකොට ආයෙත් දොර ඇරියා වගේ. ternary යනකොට ආයෙත් මේ සටහන පේනවා. මේ තියෙන්නේ පෙර නොතිබීම හටගත්ත වෙන්නේ කොහොමද? හා ගිහිල්ලා බලමු කිව්ව දැන් කුස්සිය කියලා එකක් නැතිය මේ 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 අවස්ථාවට ඇහැ බැලුවමයි පේන්නේ. දැන් එහෙම එකක් නැහැ කිව්ව හා බලමු කියලා අර දොර ඇරලා බලනවා වගේ තමයි ගිහින් බලනකොට ආයෙත් පේන්නේ. ඔය තියෙන්නේ. එතකොට අපේ මෝඩකමම තහවුරු වෙන විදිහේ ලෝකෙ තියෙන්නේ. යම් දවසක මෝඩකම නැති කරන්න දොර ඇරලා තියෙද්දි අර සූචක ඔබලා දෙන්නනෝ වගේ බුදුරජාණන් වහන්සේ කරන්නේ ඇහැට පෙන්නන වෙලාවේ පෙනෙන වෙලාවේදීම ඒකට තියෙන හේතු ටික පෙන්නනවා. යම් රූපයක් අපිට පේනවා කියලා කියන්නේ මේ ඇහැ හිත ඔය ඇහි හැකියාවේ මෙහෙම සතහනක් උපද්දනවා. උපද්දලයි අපිට පේන්නේ මේ තින්නන් සංගීති පස්තු මෙන්න මෙහෙම යමක් පේන්නේ කියලා ওই හේතු ටික පෙන්නන්නේ. හේතු ටික නැති වුණොත් නැති වෙනවා. කියලා පෙන්වන්නේ ඔනෝ අර ස්විච් එක පෙන්වනවා වගේ. එතකොට ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කර්මය අවිද්‍යා කර්මය මත ආයතන ටිකක් හදාගෙන ඒ ආයතනයන්ගෙන් පෙන්වන ටික අපි දැක්කා මිසක දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි මෙහෙම සටහනක් පෙන්වීමේ හැකියාව තියෙන්නේ මේ ඇහැට. අපි කියමු නිල් පාට වීදුරුව හරහා බලනකොට ඉස්සරහා තියෙනවා කණුවක් යන සුදු පාට දාපු කණු. දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි වීදුරුවෙන් බලනකොටම නිල් පාට කණුවක් පෙනේ යහට. එතකොට අපිට නිල් පාට දාපු කණුවක් පේනවා නම් ඒ තේින්ද පෙර කොහොම නිල් පාට ගාපු කණුවක් තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි මේ තේින වෙලාවේදී මේ වීදුරුවේ හැකියාවයි මෙහෙම කණුවක් වෙන්න නිල් පාට යමක් වෙන්න නේද? එතකොට හේතු ටික කියන්න වෙනවා බුදුරජාණන් වහන්සේට. මෙයා පිළිගන්නේ නැති වුණාම මෙන්න මේ වීදුරුවක් හරහා බලනකොට මේ වීදුරුවේ තියෙන හැකියාව ඔයාලට මේ වගේ පාටකට පෙන්වන එක. නැතිනම් මෙහෙම පාටක් දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි. මොකද මේ සිද්ධිය නොදන්නවා වුණා නුවණ නැතිවත් එයා හිතන නිල් පාටයක් දකින්නවා කියලා හිතයි. හැබැයි බලන්න පෙරත් නිල් පාට දෙයක් තිබුණේ, දැලියන් පස්සේ නිල් පාට දෙයක් තිබුණේ, තියෙන නිල් පාටෝ මේ බලන්නේ කියන තැනකින් තමයි ඉන්නේ. නමුත් එහෙම ඉන්න ලෝකයකට පෙන්වනවා මෙහෙම යමක් පෙවුනේ වීදුරුවේ හැකියාවක් කියලා. ඒ වගේ අපිට යම් වස්තුවක් පෙනෙනකොට පෙනෙන්න පෙර තිබුණත් නෙමෙයි පෙනෙන පස්සෙත් නෙමෙයි මේ හැඩතල පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට. ඒකට අර මම කිව්වේ මේ හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඖජා කියන ශුද්‍රාස්තක මට්ටමේ රූප කලාප වලින්. ඒ අපේ කර්මයට විපාක වෙන්න පුළුවන් මට්ටමට හැඩතල උපද්දලා පෙන්නනවා මේ ඇහෙන්. මම අර කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බලනකොට වැලි ගොඩක් වගේ පෙනේ. නමුත් අපිට මෙහෙම හැඩයක් දෙන්නීමේ හැකියාව තියෙන මේ ඇහත් ඔන්න ඔය ටික ඔය සිද්ධිය දැක්කහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියන එක බලන්න බම්බයක් වුණ ශරීරය තුලයි තියෙන්නේ. ඔය දර්ශනය හරහා වෙන්නේ අපිට බාහිර යන්නතු තමන්ටම ලැබිලා හිටිනවා. එතකොට හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා මේ ලෝක නිරෝධයකට යනවා. එහෙම නැතුව මේ ඇහින් දකින රූපය පරිහරණය කරන මට්ටම ඇත්ත වෙලා තිබුණු රූපය දකින්නේ දැකපු රූපේ තියෙන්නේ කියන මට්ටමට ඇවිල්ලා ඒකේ අනිත්‍යද බැලුවොත් ගොඩ යන්න බෑ දැන් ලෝකයේ ඇතුළේ. දැන් දොර හැරියත් ඇහුවත් ලයිට් එක පත් වෙලාමයි තියෙන්නේ කියන තැනක ඉඳගෙන අනේ ඉතින් ওই ලයිට් එක උනත් අනිත්‍යයිනේ. තප්පරයට 60 වතාවක් නිවෙනවනේ. මේ කියන්නේ හේතුවට හරියයි. නිත්‍ය සංඥාව වෙලා තියෙනවා. ඒකයි. එතකොට මෙන්න මේ වගේ සිද්ධියක් හරහා තව කෙටියෙන් යමක් දැනගන්න ඕනේ. බහැර ආයතනයෙන් ලෝකේ දකිමින් නිත්‍ය සංඥාව කවදාවත් අතහරින්න බෑ. බහැර ආයතනයෙන් ලෝකේ දකිමින් අනිත්‍ය සංඥාව කවදාවත් එළඹ සිටින්න බෑ. යම් දවසකදී බම්බයක් පමණ ශරීරය තුලින් ලෝකේ දකපු දවසටයි නිත්‍ය සංඥාව යන්නේ. අතර අනිත්‍ය දකි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නමක් ඇරුණු කොට වෙන කිසි කෙනෙක් හීනකින්වත් මේ සිද්ධිය හොයාගන්න. මොකද ඇහැට පෙනෙන රූපය තියෙන රූපයක් දකින්නවා කියන මට්ටමක ඉඳගෙන ඒකට හිතනවා කියනවා කරනවා ඇරෙන්නේ. දෙයින් මේ රූපය කියන එක පේන්නේ පේන්න තියෙන හේතු ටිකට නෝන යනවා. තියෙන රූපය ගැන හිතයි මිසක මෙහෙම රූපයක් පේන්නේ ඇයි කියන තැනකට අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. හිතෙනවද? හිතෙන්නේ. එහෙම රූපයක් පේන්නේ ඇයි කියන තැනට ආවහම තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා මේ සිද්ධියේ. අවිද්‍යාව මට්ටම මත කර්මය වෙනස් වෙලා කර්මයේ මට්ටම මත ප්‍රතිසන්දිය ඇවිල්ලා ප්‍රතිසන්දිය මට්ටමට නාම රූප ඇදිලා නාම රූප දෙකේ මට්ටමට ආයතන හැදිලා ඒ ආයතන මට්ටමටයි මේ මෙබඳු රූපයක් ස්පර්ශ වෙන්නේ නේද කියලා මෙහෙම රූපයක් පේන්න දින හේතු ටික මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. මෙහෙම රූපයක් පෙවුනේ මේ නිසා නේද? අපි ඔය හේතු හොයන්නේ අපි හොයන්නේ මොකද? තියෙන දෙයට ටක් ගාලා හිතන එක විතරයි කරන්නේ. ඊට පස්සේ මේ රූපේ නැති වෙන්නේ කොහොමද? අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඤ්ඤාණ නිරෝධ නාම රූප නිරෝධ සලායතන නිරෝධ සලායතන නිරෝධ පස්ස නිරෝධ. එතකොට සලායතන නිරෝධය කියනකොට ඒකෙදි මෙහෙම දැනගත්ත. අද මේ අවිද්‍යා මට්ටම වෙනස් වෙනවා. කර්ම මට්ටම වෙනස් වෙනවා. මේ මට්ටමෙම උපද්දපු සිත නැති වුණා. මේ ආයතන ටිකක් නැහැ. එතකොට වෙනා මට්ටමක හිටියොත් ඒ මට්ටම. දෙවියන්ගේ මට්ටම. ඒ මට්ටමේ ස්පර්ශයක් වේ. මේ රූප ටික නැති වෙන්නේ මෙහෙම ආයතන ටික. එතකොට අවිද්‍යාව ශේෂයක්වත් නැති වුණු කර්ම නැහැ. කර්ම නැතුණු ප්‍රතිසන්දි සිත් නැත්තා. නාම රූප ටික නැත්තා. සලායතනම නැති වුණු ස්පර්ශ ආයතන හයම නැති වුණු එක විදිහකට ස්පර්ශ වෙන ගතිය නැහැ. එතකොට කියනවා මේ ලෝකේ උපදින එක ලෝක නිරෝධය සිද්ධ වෙනවා. මේ ලෝක නිරෝධය සිද්ධ කරන්න තියෙන්නේ මේ අවිද්‍ය සංඛාර හරාමිසක පටිසම්පදේ හරාමිසක වෙන ක්‍රමයකට නෙමෙයි. වෙන හීනකින්වත් යන්න දෙයක් නැහැ. මේ ධර්මය දැක්කා කිව්වෝ දකින්න වෙන්නේ මේ ලෝකයේ ඇති වෙන හැටි පෙන්වන්නේ මේ පටිසම්පදේ කියලා. අපි කෙනා කෙනාට ඕනේ ඕනේ විදිහට කතා කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි මේක තියෙන්නේ. ඒ කියන්නේ අපි කතා කළත් නොකළත් දැනගත්තත් නැතත් මේ සැබෑවටම ලෝකයේ හැදෙන සිද්ධාන්තයක් කියනවා. ඒ සිද්ධාන්තයේ බුදුරජාන් වහන්සේ මේ හෙළි කළ දෙන්නේ මේ පටිච්චසමුප්පාද සිද්ධිය. ඒ කියන්නේ ලෝකයේ ඇති වෙන්නේ මෙහෙමයි කියන එක. එතකොට ඔන්න ඔය මේ පටිච්චසමුප්පාදයේ හරහා තමන්ගේ කර්මයේම විදිමින් කර්මයටම අනුව විදින මැදේ මේ ඒ කෙනාට ලෝකෙ වෙන්නේ කියන මෙන්න මේ දර්ශනය පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ පාළුවේ. එදාටයි තියෙන ලෝකයේ අතර එදාටයි ලෝක නිරෝධය සිද්ධ වෙන්නේ. දැන් එයා දන්නවා ලෝකයක් ලෝකයේ ඇති වෙන හැටි. ලෝකය කියන්නේ මොකද්ද? ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේ ටික තමයි ලෝකය. ඔය ඒ කියන්නේ ඇහැ හම්බුනොත් හිත හම්බුනොත් මේ ඇහෙන් රූපිකුත් ඉපදුවොත් දැන් ලෝකේ ඕක ඇතුලේ ඕන තරම් කරණම් ගහන්න පුළුවන්, හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, ඕන දෙයක් පුළුවන්. ඊට පස්සේ මේ ලෝකේ ඇති උනේ කොහොමද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන ටිකෙන් තමයි පෙන්වන්න වෙන්නේ. ලෝක නිරෝධය පෙන්වන්න වෙන මොකද? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන මේ ටිකෙන් පෙන්වන්න වෙන්නේ. සම්මා දිට්ඨි මොකද දර්ශන. එහෙනම් කෙටියෙන් මේ පටිසම්පාද දැක්කට පස්සේ කෙටියෙන් ගන්න පුළුවන් මොකද එයා හොඳට දන්නවා මේ පෙන්නන රූපයත් එකක් නෙමේ, ඇහෙන් බලපු නිසාමයි පේන්නේ. ඇහැ නිරුද්ධනකුණ පේන්නේ නැති වෙනවා කියන තැනකින් කෙටියෙන් කෙටියෙන් අහන්න පුළුවන්. මේ සම්මා දිට්ඨියම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් රූපේ අනිත්‍ය බලන්න පටිසම්පාදයේ අංග ටික ඔක්කොම ඕනේ. දැන් උත්තරය ආවා. පටිසම්පාදයේ හරහ ගැන අපිට හම්බ වෙන රූපය කියන්නේ මේ අවිද්‍යා සංඛාරයන්ගේ කෘත්‍යයේ ඵලයක් කියලා ආවා උත්තරය. එහෙනම් ඒ ආයතනිය නිරුද්ධ වෙනකොට මේ රූපය නිරුද්ධ වෙනවා කියන උත්තරය ආවා. එතකොට දැන් හොඳට දන්නවා මිරිඟු දිහා බලනකොටම ජලය වගේ පේන්නේ මේ ඇහි හැකියාවේ. පේන දේ තියෙනව නෙමෙයි, තියෙන දේ පේනව නෙමෙයි කියන උත්තරය. එතකොට මේ ඇහෙන් බලනකොටම මෙතන තියෙන සුද්රාෂ්ටකේ සුද්රාෂ්ටකේ තියෙන තැනක මෙහෙම හැඩගට සතහන් හදලා දෙන්න එක මේ ඇහි හැකියාව. ඇහැට හේතු ටික තියෙනවා මේ අවිද්‍යාවත්යෙන්, අවිද්‍යා සම්බුතං, කම්ම සම්බුතං, කන්න සම්බුතං, ආහාර සම්බුතං කියලා කියන්නේ මේ ඇහැ හැදෙට හේතු ටික යට තියෙනවා. ඔන්න ඔය ටික නිසා ඔන්න ඔය විදිහට දත යුතුයි. මෙන්න මේ ටික දැකපු දවසට අපි සසරෙන් මිදෙන්න මේ මේට වඩා මේක මෙහෙල කියන්න මම දක්ෂ නැහැ. නමුත් වෙන එක දෙයක් මතක් කරගන්න. වෙන ගොඩ යන්න කිසිමම තැනක් නැහැ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැත්තේ යන්න ගියොත් අපි උච්ඡේදෝ සාස්ත්‍ව කියන අන්ත දෙකට වැටෙනවා මිසක යන්න බෑ. එක්කෝ රූපේ කියන එක තියෙනවා කියයි කියන තැනකින් අවසන් වෙයි, එක්කෝ රූපේ නැහැ කියන තැනකින් අවසන් වෙයි. රූපේ කියන පැත්තේ එක්කෝ මේක කඩලා අයියෝ මෙහෙම රූපයක් නැහැනේ කියලා අවසන් වෙයි. නැත්නම් මෙහෙම රූපයක් තියෙනවනේ කියලා අවසන් වෙයි. මේ අන්ත දෙකට වැටෙනවා මිසක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. පටිසම්පාදය අවබෝධ වෙන්නේ ඔව්. එතකොට දෙකටම වැටෙන්නේ. අපි එතකොට නුවණින් දැනගෙන තියෙන්න ඕනේ ඒ කාරණාව හරි. ඒකට උත්තර ටිකත් හරියට අපි හේතු ඇති කල්ලි කියනකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ හේතු ටික හැදෙන මේ මට්ටමට ආයතන ටික හැදෙනවා. මේ අවිද්‍යා කර්ම තණ්හා මේ හේතු ටික නැති වෙනකොට මේ ආයතන ටික නැහැ. මේ ආයතන ටික තිබුණොත් මෙහෙම රූපයක් වෙනවා. මේ ආයතන නැතුණොත් මෙහෙම රූපයක් වෙන්නේ. එතකොට ඒ ආයතනේ තිබුණ මෙහෙම මේ හේතු තිබුණ මේ ආයතනේ හැද කියලා දැනගන්න තියෙනවා. එතකොට ওই සිද්ධියමයි දැන් අවිද්‍යා කර්ම මට්ටම මත අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැදෙන හැටි මෙයා දන්නවා. ආයි කොහොමද තියෙන අපාය, දිව්‍ය ලෝකයක් නෙමෙයි. පටිසම්පාදය හරහා දැන් අවිද්‍යාව වෙනස් වෙලා කර්ම වෙනස් වෙලා මේ සිතේ කර්මන් රූප ගතිය වෙනස් වෙලා නාම රූප ටික වෙනස් වුණොත් ආයතන ටික වෙනස් වුණොත් දැන් ස්පර්ශය වෙනස්. එතකොට දැන් මේ මට්ටම පේන්නේ නැහැ. මේ මට්ටම දැනෙන්නේ නැහැ. දැන් මොන්න ඒ සත්වනිකායි පදිලා. අපි මේ අහේ වෙනතට මේ දැන් මෙතනම මේ ආයතන ටික වෙනස් වුණොත් මේ මට්ටමේ රූප අහු නොවි. ඒ අලුතෙන් හැදෙන ඇහැ කන දිවනාසයට මේ මට්ටමේ රූප අහු නොවි. මේ සියුම් අවකාශ ධාතුවේ තියෙන රූප පේන්න ගත්තොත් දැන් මම සැප දුක් විඳින්න ස්පර්ශ විඳින්න මේ මට්ටම. ඔය මට්ටමේ කර්මානුරූප ගතියෙන් ඉන්න ඔක්කොම ප්‍රකටයි ඊට
පස්සේ.
එහෙමයි. එතකොට මේකයි දැන් මේ කාමවචර විපාකයක්. ඒකද කබලික ආහාරය යැපෙන මනුස්ස කියන මට්ටම. එතකොට ඒකේද ප්‍රතිසන්දී ගති තියෙනවා වෙනස්. ඔය අවිද්‍යාව මට්ටම මත කර්මයේ මට්ටම මත ඒක දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා එහෙම කියන්නේ. ඒ ප්‍රතිසන්දි සිතක තිබුණාම ඒ කර්ම සිතකින් ප්‍රතිසන්දි වශයෙන් ඇති වෙනකොට ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන කර්මානුරූප ගතියටයි මේ ශරීරයේ ප්‍රසාද ටික හැදෙන්නේ. දැන් හැදෙනකොට ඔක්කොටම ස්පර්ශ වෙන්නේ ඔය මට්ටම. එතකොට මේ මට්ටමට කර්ම කරපු ඔක්කොම ධාතු ප්‍රකටයි. එතකොට දැන් අනිත් පත්‍ය පුද්ගලයෙක් ඉන්නවා වගේ තැනක තමයි අපිට තේරෙන්නේ පේන්නේ. තේරෙනවද කියන්නේ? ඒකේ දැන්
බුදුරජාණන් වහන්සේ
ඒක තමයි දැන් එතන 이르දි කියලා කියන්නේ හිතේ හිත දියුණු කළා කර්ම 이르දි කියලා තියෙනවා පුණ්‍ය 이르දි කියලා තියෙනවා විඥාම 이르දි කියලා කියනවා එහාට ඒ 이르දියේ හැකියාවෙන් ආයතනික කරගත්තා එතකොට වෙනස් වෙන්නේ වෙනවා දැන් අපි ගිය බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට ගියෝ ශනික බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ආයතනේ කය හදාගන්න මේ ආයතන දෙක හදනකොට දැන් මේව පේන්නේ අපේ නැකේ දැන් ඒ බ්‍රහ්ම ලෝකයේ සියුම් රූප ප්‍රකටයි ඒ බ්‍රහ්මයි එතකොට මේ කයත් මේ හැට ප්‍රකටයි දැන් හිතේ හැකියාව මේකයි මේ කයම සිතෙන් විරස් කරන්න පුළුවන් ටක් ගාලා ඕක අපි කර්මයෙන් වෙන එක හිත දියුණු කරාම එයාට හිතල කය හදන්න පුළුවන් දැන් අද ධර්මතාවයකින්මයි කය වෙනස් වෙන්නේ ඒ හිතේ තියෙන කෙලෙස් ගති මත. හිත දියුණු කරපු කෙනාට ඒ මට්ටමට හිතල කය හදා ගන්න පුළුවන්. ඔව් දැන් අපි කියමු දැන් මේ ආත්මයට හිතේ හිතේ තියෙන යම් ගතියක් නිසා කය වෙනස් වෙලා කය වෙනස් වෙනවා නම් ආයතන ටික වෙනස් වෙනකොට යම් විදිහකට පේනවා මේ මහත්යාගේ හිතේ තියෙන gati යම් මට්ටමකට නම් කර්මය ඒ මට්ටමට කය වෙනස් වෙලා ආයතන ටික වෙනස් වෙලා යම් මට්ටමකට පේනවා දැන් දෙකක් හිත දියුණු කරපු කෙනාට හිතේ දැන් මේ හිතේ තියෙන gati ටික ඒ gati ටික හිතට බහලා කය වෙනස් කරලා ඒ ආයතන ටික හදලා මෙන්න හිතේ හිත දියුණු කරපුම තියෙන ලක්ෂණ දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් අෂ්ට පරිස්කාර ධර්ව අභයතයක් ඇතුළේ හතර ඉරියව් දක්වන්න. අට පිළිකර පාත්‍ර තුන් සිවුර ඔක්කොමත් එක්ක අභයතයක් ඇතුළේ ඉඳගෙන ඉන්නවා, නිදා ගන්නවා, සක්මන් කරනවා, දැතගෙන. හතර ඉරියව්වම දක්වන්න පුළුවන්. කිනාගෙනට දැන් අර රාහු වසුරේන්ද්‍ර කියලා කියන්නේ මහා බ්‍රහ්මිය යතුම් 40000 කුසයි. මේ 12000 යොදුන් 12ක් කිය 12000ක් කියනකොට කොච්චරද කියලා හිතන්නකො යොදුනක් කියන්නේ හැතැම්ම 16ක් එතකොට 16ව 12000ක් කියනකොට ඒ මහා බ්‍රහ්මිය යොදුන් 12000ක් කුස මහා බ්‍රහ්මිය රාහු අසුරෙන් ධනිෂ ගාමිනී යොදුන් 12000ක් කුස මහා බ්‍රහ්මිය රාහු අසුරෙන්ගේ ධනිෂ ගාමිනී ඒකයි බුදුදහම දේශකන මහත් වූ ආත්මභාවයන් සත්‍යයන් අතරේ රාහු වසුරෙන් රැඳයි. ඒ රා දැන් දෙවිගොල්ලෝ අසුර ලෝකේ දෙවිගොල්ලෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ නොයේ ಗುಣ කියනකොට අසුරයා යන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට මාන්නේ. මගේ ශරීරයේ සාපේක්ෂව බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ බලන්නවත් දෙයක් නැති. ඒ බුදුරජාණන් වහන්සේ උසා අඩි 6යි වගේ කියලා ඉවරලා ওই වගේ දැනගෙන තමයි රාහු අසුරෙන්ගේ යන්නේ. ඉතින් දෙවිගොල්ලෝ කියනවා නෑ නෑ එහෙම කියන්න බෑ බුදුරජාණන් වහන්සේ මයින්ඩ් කෙනෙක් නෑ මෙහෙම වෙනකෝ. හරි. උඹලගේ බුදුරජාණන් වහන්සේ එක්ක මම වාද කරන්න උස මහති කියලා දැන් අර දෙවිගොල්ලෝ අනිත් අසුරු සම්මාදිට්ඨි අසුරු ඇවිල්ලා ප්‍රශංසා කරනකොට ඒ අසුරයන්ට තර්ජනය කරනවා. ආ දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරේ බම්බේයි නැඩි අයයි නැර අරයාගේ ශරීරය දැන් යුදුන් 12000ක් උස මහා ප්‍රඥා මාගේ ධනිස ගවට කිව්වම හිතාගන්න. උස මහතින් තමයි මම තර්ක කරන්නේ කියලා. ඊට පස්සේ දැන් රාහවස්ෙන් දෙනවා. බුදුජානක දැක්ක රාහවස්ෙන් දෙනවා. ආනන්ද ආනන්ද කියනවා මාව එළියට පේන විදිහට සැතපෙන්න මේ කඳුරක් රඳ කියලා. මොකද මේ ඕනෝ සත්‍යෙ නිදාගත්තාම පොඩියට පේන ඉරියව සැතපෙන ඉරියව. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ දකුණ ඇලියෙන් රාහු අසුරෙන් එන්න පැත්තට කකුල් දෙක දාලා සැතපෙනවා. දැන් රාහු වස්ත්‍රේ ඇවිල්ලා බුදුරජාණන්සේ සිරිපතුල ගාවට ඇවිල්ලා බුදුරජාණන්සේ මූණ පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න උසයි සිරිපතුල දෙක බුදුරජාණන්සේගේ බුදුරජාණන්සේ මූණ බලා ගන්න බෑ. ඉස්සෙනවා ඉස්සෙනවා සිරිපතුල දෙකින් දැන් මේ දකුණලට හැරලා තියෙන්නේ සිරිපතුල මේ යටිපතුල් දෙක යටට ඇවිල්ලා ඒකට උඩින් බුදුරජාණන්සේගේ මූණ බලා ගන්නවා. තේරුණාද කියන්නේ? ඉස්සෙනවා ඉස්සෙනවා ඇකිලිවලු ඉස්සෙනවා මොකද සිරිපතුල උසයි බුදුරජාණන්සේ රාවෝසේ ශරීරයේ කවර ගතාද පැත්තකට නෙදාගත්තාම මේ කකුල් දෙක. කකුල් දෙක උසයි රාහුවත් වෙන්නේ කොහොමද? රාහුවත් වෙන්නේ ඇඟිලිවලු තුඩකට බලනවලු බුදුරජාණන් හන්සේගේ මූණ බලා ගන්න පුළුවන්ද කියලා. ඊටස්සේ මොන දෙවිදි බලන්නේ කියලා. බුදුරජාණන් හන්සේ උසවා භාග්‍යවතුන් හන්සේගේ මූණ බලන්න කියලා ඊටස්සේ කොමාරි බණ කියලා පහදින වලතරේ යකී මේ කය කියන එක අපි හිතන වගේ සිද්ධියක් නෙමෙයි. ඕනගෙන කොට ශනිකවම වගන්න. ඒක හිත දියුණුගෙන කරපු කෙනෙකුට දැන් මේ මොකද මෙතන තින්නේ සුද්‍රාෂ්ටකේ තියෙන්නේ ඕන දෙයක් හදන්න පුළුවන්. දැන් අපිට වැලි ටිකක් අරගෙන කැමැති කෙනෙකුට කැමැති හැඩයක් දෙන්න විදිහට වැලි ටික හදන්න පුළුවන් අපිට. චෛත්‍යයක් ගහක් එතකොට මිනිස්සේ ඕන හැදේකට හින්න විදිහට වැඩි කොට හදන්න බෑ. අපි කිසිම වැලි කැට ටික අවකාශ ධාතුවේ එක එක විදිහට රාශි කරනකොට එක එක හැඩදලා අපිට ලැබෙන. මෙයා මොකද කරන්නේ ලෝකෙට හැඩදලා ලැබෙන විදිහට වැලි කැට ටික හැදියේ අපිට. හිත දියුණු කරපකන වැලි කැට වගේ සුත්‍රාස්තක මට්ටමේ රූප කලාප තියෙන්නේ අපිට හැඩදලා ලැබෙන විදිහට මේක හදන්න පුළුවන් හිතේ හැකියාව. ඉතින් හිතනවා මේ අම්මෝ වතුර ගොඩක් නැව්වා, ගින්දර ගොඩක් නැව්වා, සර්පියෝ නැව්වා කියලා. අපි දැන් මේ ගින්දර හදාගෙන සර්පියෝ හදාගෙන ඉන්නේ. අතන ධාතු රාශි කරන්න කරන්න අපි ඕන වෙලාවක බය කරන්න පුළුවන් විදිහට ඉන්නේ. මොකද අපි අනු මත ඉන්නේ. ඒ කියන්නේ බාහිර හැදෙන නිමිත්ත ආත්ම කරගෙන ඉන්නේ. කෑ ගහලා බාහිර ධාතු එක හැදෙන්න හදනකොට කෑ ගහලා අnder මට්ටමක අපි ඉන්නේ. බාහිර ධාතු එක මට්ටමක හැදෙනකොට උඩ පැනලා hina වෙන මට්ටමක අපි ඉන්නේ. මේ බාහිර පිටේ ධර්මයෙන් ඉන්නේ. ඉතින් හිත දිනු කරපු කෙනෙකුට නම් ඕන විදිහකට අපිට ඕන එකක් කියපියයි. ඇයි එයාට ධාතුව පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි තියෙන්නේ. අපි වඩන්නත් පුළුවන්. hinaත් වඩන්නත් පුළුවන් වගේ දෙයක්. මුළු ලෝකෙම අත. නමුත් මේ නෝනි කිය කියලා එහෙම මුකුත් කරන්න බෑ. මොකද හොඳට දන්නවා මේ වෙන්නේ මේකයි කියන සිද්ධිය. ඒකයි දැන් මෙයා ලාභවත් අලාභ දෙකේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. කෙනෙක් irdiyama වල පෙන්වුවොත් තැපැවට පෙන්වුවොත් පැවතුන ඇත්ත එකමයි. කියන තැනකින් දන්නවා. ඉතින් මෙතනදී එක සිද්ධියක් හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ හැම වෙලාවෙම ඔන්න පස්ච සම්බෝධි සිද්ධිය. එතකම දුවෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියලා. මෙන්න මේ සිද්ධියම හරි වටිනා යමක් පෙන්නනවා. අවිද්‍යාපච්ච සංඛාරා. එතකොට මේ අවිද්‍යා හේතුකම්. අවිද්‍යා ප්‍රත්‍යං සංඛාරේ වෙනකොට අවිද්‍යාව හේතුයි. දැන් මේ නිසාමයි වෙන්නේ කියන්නේ. සංකාරපත්‍ය විඥාන සංකාර හේතුක සංකාරපත්‍යෙන් උපදින විඥානේ දැන් සංකාර මේකට හේතු බැඳලා වෙන්නවා වෙන් කරන්න බැරුව විඥානපත්‍ය නාම රූපං විඥාන හේතුක මේකට බඳිලටක් ගාලා නාම රූපපත්‍ය සලායතන නාම රූප හේතුක සලායතනපත්‍ය පස්සෝ සලායතන හේතුක සලායතන හේතු පස්සපත්‍ය වේදනා පස්ස හේතුක කියලා එකින් එකට දැන් හොල්ලන්ඩවත් දැරි විදිහට තියෙනවා. හොල්ලන්ඩවත් දැරි විදිහට කියන්නේ කෙනා කෙනාට ඕනි විදිහට විඳිනවා කියලා සිද්ධියක් නෑ. කර්මයේ විදිහටයි විඳින්න වෙන්නේ දැන්. අවිද්‍යා මට්ටම මත මොකද කර්මයේ මට්ටම මතයි ප්‍රතිසන්දිය විඥානයේ ප්‍රතිසන්දිය ඒ ප්‍රතිසන්දි සිතේ මට්ටම මතයි මේ රූපය හැදෙන්නේ. ඒ හැදෙන මට්ටම මතයි ආයතන. ඒ ආයතන ටිකේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙන මට්ටමටයි විඳින්න වෙන්නේ. කියන සිද්ධි ටිකක් තියෙනවා මේකේ. ආය හොල්ලන්නවත් දැ කිසිම කෙනෙකුට. ඉතින් කර්මය අකුසල් වුණොත් ආය ප්‍රතිසන්දි හිතේ හැපිලා හිතිනවා මේ සංකාරපච්චය විඥාන, මේ කර්ම හේතු විඥාන, සංකාර හේතුකම්, මේ හේතුව කර්මය. ඊට පස්සේ ඊගව තියෙන සිද්ධිය තමයි විඥානපච්චය නාම රූපං. විඥානපච්චය නාම රූපේ විඥාන හේතුකම්, මේ විඥාන හේතු දැන් බලන්න මේ දෙක එකට බැඳලා තියෙන හැටි. සංඛාරයේ හේතුල විඥානයේ විඥාන හේතුල නාම රූප දෙක මේ වක්‍රාකාර මෙයාගේ ගතිය මෙතෙන්ට කියලා දෙනවා. තේරුම් ගන්නේ. එහෙනම් වෙන තැන ගෙටි. දැන් කර්මයේ කර්මයේ වන සංඛාරපච්ච විඥාන. කර්මයේ නිසයි ප්‍රතිසන්ද විපාක පිට. ඊළඟ දිනනම් පොද සංඛාර හේතුක. ඔන්න දැන් මේ විඥාන හේතු කර්මය බඳලා දෙන්නවා මේ හේතු කියලා. ඒ කියන්නේ මේ විඥානයේ තියෙන gati tika තියෙන කර්ම සිතේ තියෙන gati tikamai කියනවා. කර්ම සිතේ තියෙන මට්ටමටමයි කියනවා. මේ යාවේ ඇති කෙරුවේ මෙයාව ඉපැද්දුවේ මෙයා මෙතෙන්ද දැම්මේ මෙයාමයි කියනවා. මෙයා හේතුෙන්මයි. මෙයා මුල් වෙලා කියන එක කියනවා. ඔන්න දැන් ප්‍රතිසන්දි සිතට ගැට ගැහුව හේතු හැදෙන කර්ම. ඊට පස්සේ විඥානපච්චය නාම රූප කියනකොට විඥාන හේතුක දැන් ප්‍රතිසන්දි සිතේ තියෙන ප්‍රතිසන්දි සිතේ නාම රූප වලට හේතුව ප්‍රතිසන්දි සිතේ තියෙන ගතියටයි නාම රූප වෙන්නේ කියන එක කියනවා මේකෙන්. දැන් ඕන ඕන විදිහ නාම රූප බෑ, ඕන ඕන විදිහ විඥාන බෑ. ඊට පස්සේ නාම රූප පච්චය සලායතන නාම රූප හේතුක. දැන් ඉතින් මෙතෙන්ට එනකොට බලන්න ආයතන ටික ඇවිල්ලා තියෙනවා වක්‍රාකාර කර්ණේ මට්ටමට. තේරුණා මේ දිනේ. දැන් සලායතන පච්චය පස්සේ ඒ ආයතනයන්ගේ මට්ටම නම් ස්පර්ශ වෙන්නේ දැන් තියෙනවා ඒ කර්ණේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ අපිට. පස්ස පච්චය වේදනා. එතකොට පස්ස හේතුක අපිට වේදනාව විඳින්නේ වෙන්නේ ස්පර්ශය මතට. දැන් තියෙනවා අපි කරගත්ත ඒ කර්මය මට්ටමයි විඳින්න වෙන්නේ කියන එක. එතකොට මෙතන මේ විපහකේ කියන එක දැහැර මොන හරි දෙයක් කියලා නෝන් තලිකේ නසමුජ්ජ මග්ගේ නපබ්බතහන විවරම් පවිසිකලට තාතාව තියෙන කර්මය කරලා ආහසේවත් පර්වත ගුහවලත් මහා මොහොතේ තැන්දිලා ඉන්න බෑගෙන කුඩ කියලා වෙනමුකුත් හින්ද නෙමෙයි. බාහිර දෙයකින් නම් කර්ම නිසා බාහිර දෙයක් නම් ලැබෙන්න කොහේ හරි හැංගුණා. මේ ආයතන දෙකම වෙනස් කළ තියෙන්නේ කොයිද හැංගෙන්නේ? දැන් කර්මය මේ දැන් ශනිකව මේ ආයතන දෙක පටස් ගාලා වෙනස් කරුවොත් මම අපයි. ඒ කියන්නේ මේ පේන මට්ටම පේන්නේ තේන මට්ටම් පේන්නේ. එතකොට මේ ආයතන දෙකේ තේන මට්ටම තියෙනවනේ. මේ ඇහෙන ශබ්ද ඇහි කෑ ගහනවා මරනවා හූ කියනවා ශබ්ද. පෙනේ දී වැක්කිරනවා කපනවා කොටනවා කියන. දැනේ කයට ගැටෙන වේදනාව දුක් වේදනාව. ඔය ආයතන හයෙන්ම එක විදිය සිද්ධාන්ත ටික හිටියෝ. අපායන මේකෙයිද? අපාය දැන් මේවා පේන්නේ නැති වුණා. දැන් අපාය එකදilla. දැන් අපාය කියලා නැහැ. අපයි නෑ කිව්වොත් හරිද? හරිය. අපයි කියනවා කිව්වොත් හරිද? ඇයි බැරි වෙලා මේ අවිද්‍යා කර්ම ටික වෙනස් වෙන මේ ආයතන ටික නැති වුනොත් මෙහෙම පේන එකද? එතකොට හැම වෙලාවෙම පටිච්ච සම්පදාය අපයි කියලාකම් නෑ කියන්නේ මොකද? මේ අවිද්‍යාව මට්ටමත මේ කර්මය ඇති වුනොත් ඒ මට්ටමට ප්‍රතිසන්දි සිත පිහිටියොත් ඒ මට්ටමට ආයතන ටික හැදුනොත් එබඳු දුකක් ස්පර්ශ කරන්න වෙනවාමයි හිත අපාය නැතුවනේ. පුළුවන් ඒ එක එක විදිහට ආයතන වෙනස් වෙන වෙනස් කරගන්න පුළුවන් එක එක හැකියාව. කර්මය මට්ටමත රේතියන්ට කියන එකත් එහෙමයි. එතන කය සිවුම්. ඒ අපිට මේක මගේ වුණාට එයාට මේක තව රුකෙ මේකට එහාට යන්න පුළුවන් මෙහාට යන්න පුළුවන්. ඒ ආයතන දිගේ හැටි ඒ කර්ම ආව. හැබැයි ඉතින් ඒ ගත්තට ඒ ශරීරයට දැන් ඔන්න මේ සිද්ධිය බලද්ද අපිට තේින්නේ දැන් අහස පාවෙන අපිට ඇහැඩෝ පේන්නේ නැති මේ රූප. නමුත් ඒ කර්මය මත ප්‍රතිසන්දිය ඒ ආයතන ටික හැදිලා තියෙන්නේ ඒ මට්ටමේ පිච්චෙනවා ගිනිදළු වෙනවා කියන මට්ටම. එතන. දැන් අපායේ උපන දේවදත්තහමුතුරුවන්ගේ ශරීරයේ මේ සමම්පිච්ච මල් පෙත්තකින් ගැහුවොත් හරියට පොරෝ භාරක පොරෝ ගින්දුවා දේ. කය හැටි. ඒ කර්මයේ හැටි ප්‍රසාදක හැටි. මොකද මෙහෙම කාරණාවක් තියෙනවා. මේ ශරීරයේ ඊටාම සුකුම වෙච්ච තරමට මුදු වෙච්ච තරමට දැනෙන වේදනාව වැඩි. අපායේ ශරීරයේ ඊටාම මුදු වෙච්ච සුකුම වෙච්ච තරමට දැනෙන දුක වැඩි. දිව්‍ය ලෝකෙදි මේ ශරීරයේ මුදු වෙච්ච සුකුම වෙච්ච තරමට සැප වැඩි. ඒකයි ඉතින් ප්‍රශ්නේ. එතකොට ආයතනයේ මුදු වුණාම දැනෙන වේදනාව වැඩි ප්‍රකටයි. දැන් අපේ ශරීරයක වුණත් මුදු තැනක සංවේදීතාවය වැඩිනේ. ඒ වගේ. එතකොට දැන් දෙවිගොල්ලන්ගේ ශරීරය බොහොම සුකුමයි කියලා කියන්නේ දැනෙන සැපේ. අපායේ ගොසාන පෙරේතයන්ගේ ශරීරය බොහොම සුකුමයි. මොකද? දැනෙන දුක වැඩි. එතකොට. ඒ හින්දා. නැතුව මේ හොඳට නෙමෙයි. නැත්තම් දෙවියන්ට නිදිසත්ත්වයන්ට මේ බොහොම සුකුම ශරීර හම්බෙලා තියෙන්නේ ඇයි කියලා හිතේ. ඒ මනුස්සයන්ටවත් නැති. නමුත් ඒ තරමට ශරීරයේ සුකුම තරමට මට පිළිදු තරමට දැනෙන වේදනාව වැඩි. ඒකෝ එතන තියෙන දුකන දුක වෙයි. ඉතින් මේ මෙතනදී ඔය අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට තේරුම් කරගන්න දැම්මනින්ද තුන් භූමිය අනුවගේ 37 තලයටම තියෙන හේතු ටික සංස්කාර ස්කන්ධයෙන් දකින්න. සංඛාරපත්‍ය විඥානං කියනකොට 37 තලයේම තියෙන තිස්සෙක් තලය ගන්න බෑ අසඤ්ඤ තලය අතක් සංකාරවචය මේ එතකොට මේ අසඤ්ඤ තලය විඤ්ඤාණ නේද අසඤ්ඤ සංකාරවචය විඤ්ඤාණ පරිසම්පදිකයා ඔක්කොම එකම විදිහට ප්‍රබලමයි කියනවනේ කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නිසාමයි ඕකෙදි අවිද්‍යාව මුල් කියලා කරක් නැහැ කියලා කියන්නේ. ඔය පරිසම්පාද සිද්ධිය හරහා මේ ඇහැට පේන්නේ ඇහි මට්ටමට හදපු රූපයක් මිසක මෙහෙම රූපයක් දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි මේ ඇහි හැකියාව තමයි. වීදුරුවක් අතර බලන වීදුරුවේ පාටෙන් පේනවා වගේ සුද්දාස්තිකයේ තියෙනතන මෙහෙම හැඩතලනක් පෙන්වනව නේද කියලා අද නොදැක්කා වගේ පෙරත් ඕක නොදැක්කා. නොදැක්ක හින්දා මොකද වෙන්නේ? ඇති බවට හිතලා කියලා කෙරුවා. ඒ කියන්නේ මෙහෙම නොදකින්කොට අපි හිතන්නේ මේ මිනිස්සු පුද්ගලයෝ කියන තරකින්නේ. එතකොට මේ ඉන්න කෙනාට ගහන්න ඕන මරන්න ඕන කපන්න ඕන කිව්වහම ප්‍රතිසන්දි වශයෙන් යනකොට මහා මරන්න ගහන්න කපන්න කිය පුළුවන් මට්ටමේ කපන්න කොටන්න පුළුවන් මට්ටමේ ඒ රූපයක් හදන්න පුළුවන් හිතක් තමයි ලැබෙන්නේ. ඒකෙන් හැදෙන්නේ කැපෙන්න කොටෙන්න පුළුවන් මට්ටමේ රූපයක්. ඒක නායක කබලින් කහර මට්ටමේ. කඩු පාරවල් කැපෙන පිහි පාරවල් වලින් කැපෙන කෝටු ඇනෙන මට්ටමේ රූපයක් තමයි හැදෙන. ආයේ දැන් ආයේ හැදෙන්නේ ඊට අසීවුන් එකක්. ඒ කපන්න කොටන්න මරන්න නම් ඕනේ කපන්න කොටන්න මරන්න පුළුවන් විදිය රූපයක් හදලා දෙන්න පුළුවන් තැනක තමයි මේ විඥානේ දැසගන්නේ විඥානේ හිත. එතකොට ඒ සිතේ කියන මට්ටමට හැදෙනකොට දැන් මෙහෙම එකක් තමයි හැදෙන්නේ. එතකොට හැම වෙලාවෙම ආයතන ටිකේ මට්ටමෙන්ම අපි දකින්නේ ආයතන ආධ්‍යාත්මික ආයතන නිරුද්ධ වෙනකොට පේන රූපෙත් නිරුද්ධ වෙනවා. අපි ඕක දන්නේ නැහැ. ඒක නොදන්නාකම නිසා තමයි හොඳට හෝ නරකට හෝ හොඳට නරක දෙකටම හෝ මේ හිතන්නේ. එතකොට අවිද්‍යාවමයි මෙතනදි මුල් වෙන්නේ. එතකොට ඒ කර්මයේ මට්ට නානත්වයක් තියෙනවා. කර්ම නානත්වයක් තියෙනවා. ඒ මට්ටම මත ප්‍රතිසන්දියේ නානත්‍ය විපාක නානත්‍යයක් තියෙනවා. ඉතින් මෙතනදී තව පැත්තකින් ගත්තාම මුළු බුදුදහම කියලාම පිටියෙන් කැටි කරලා ගත්තාම මේ පටහඹල හිදීවි. ඔය ටික දැක්කම එච්චරයි. ඒ කියන්නේ මේ ජරා මරණ දුක හිඳින්නේ නැත්තේ මේ නිසායි. මොකද දැන් සම්පූර්ණ බලන්නකෝ හාත්පස වෙනස් සිද්ධියක් නෙවෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට යම් රූපයක් පේනකොට පේනව රූපයක් පේනව පේන්න තියෙන හේතු ටික හම්බු නැත්තම් මේ පේන රූපය ආත්ම වෙන එක පුදුමයක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ නැතිනම් කවදාවත් මේ අනුසෝත ගාමිව ආපහු උඩහට යනවා කියලා සිද්ධියක් නැහැ. පේනකොට පේන දෙයට ඇතිවෙච්ච හේතු ටික බලාගෙන බලාගෙන යනවා කියන නුවණක් ආය හම්බෙන්නේ නැහැ ලෝකේ. පේන දේ අරගෙන අර සිංහගේ බල්ලගේ කතාව වගේ බල්ලගේ වැඩේ තමයි මොකද්ද ගලක් ගහමුහම ටක් ගල ගල හපා ගන්නවා. සිංහයාට ගලකින් ගහමුහම ගල ආවේ කොහෙන්ද කියන බලන්න. ඒ වගේ දැන් රූපයක් හම්බ වෙනකොට බල්ලගේ චරිතය වගේ අපි මොකද කරන්නේ? ටක් ගලයකට පයින් ඉඳලා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ චරිතය උනේ ඒක අනිත් පැත්ත. රූපය හම්බ වෙනකොට මේක ඇති උනේ කොහොමද කියලා අර කල්ල ගන්නද මේක අර සිංහයා වගේ. ඒක අල්ල ගන්න අනිත් පැත්තට ගියා. මෙහෙම ඊට පස්සේ පුබ්බේ අනුසුතේ සුදම්මේ පෙර නොයසු විරුදහමක් පහළ වුණා. දෙයියනේ මේ ලෝකේ කියන්නේ මෙහෙම සිද්ධියක් නේ කියන තැනක. ඊට පස්සේ තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා මේ සිද්ධි ටික පෙන්නන්නේ. අදද මේ ආයතන ටික මේ ආයතන නිසා රූපය පේනවා කියන තැනකින් හඳුනා නොගත්තොත් ඇහුවේ නැත්තම් අපිදු හීනකින්වත් දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ තරම් මේ පය ගහලා පුද්ගල භාවයකින් ඉන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියලා. හිත වඩවඩ මේ පරිත්‍යසම්පාද ධර්මයේ බලනකොට මේ ගතිය තේරෙන්න තේරෙන්න බාහිරේ තියෙන සංයෝජන අඩු වෙන ඉබේම. ඒක නැත්තටම දැන් තමන් තුල ඕකෙදි මොන් කිවි දැන් අර එදා සංකප්ප රාග පුරුසස කාමෝ කියන අපි මේ හිතෙන් අවිද්‍යාවච්ච සංඛාරා කියන සංඛාරයෙන් කලේ නිකන් නෙමෙයි බඩු වහන්නාගෙන සංඛාරයෙන් කලේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඔව හදපීක සංඛාරයෙන් කරන්න. එතකොට ඒ හදල එක චේතනාව කර්මයක්. ඊට පස්සේ ඒව ආරම්භය හිතනවා කියනවා කෙරුවොත් දැන් මේ කර්මය කියනකොට නිකම්ම දකින්න එපා. දැන් අරමන් කියේ ඕකට තමයි අර චේතනාවේ ස්වභාවය තමයි මොකද්ද යමක් හදන එක. ඔකට අර ඊයේ හිතේනේ අපි කිව්වේ දැන් මේකට පැදුර කියනවා මේකට මෙට්ටේ කියනවා. දැන් ප්‍රශ්න. ආණ්ඩුවේ නීතියක් දානවා මේකට පැදුර කිව්වොත් මේකට මෙට්ටේ කිව්වොත් කෙලින්ම මරණීය දඬු. දැන් නරුම් කන්න බයයි. අද ඉඳලා පැදුර කියපු එකට මෙට්ටේ කියනකොට මෙට්ටේ කියපු එකට පැදුර කියනවා කියලා කිව්වොත් දැන් මැරෙන්න බය වෙනින්දා බැටලි බැටලි හැරි සිහියෙන් මේකට කියනවා මොකද මෙට්ටේ. පැදුර කියපු එකට කියනවා අපි මෙට්ටේ. මෙට්ටේ කියපු එකට කියනවා පැදුර. ওই දෙක ඔහොම දැන් භාවිතා කර කර යනවා. කවුරු හරි දරුවෙක් කියනවා මේ මොකද අප්පච්චි. ඕක පුතේ මෙට්ටේනේ කියනවා මේ පැදුර කියපු එක පෙන්නනවා. මේ මොකද්ද අප්පච්චි. ඕක පුතේ පැදුරනේ කියලා මෙට්ටේ කියපු එක පෙන්නනවා. දැන් යාට වෙනසක් ඇත්තෙම නැහැ. කාලයක් යනකොට අපිටත් ඔන්න වෙනස්. දැන් ඔන්න හොඳට බලන්න මේ භෞතික தத்துவයේ වෙනස නොකොට අපිට මෙට්ටේ සහ පැදුර වෙනස් කරගන්න පුළුවන් වුණා. ඒ සඳහා කලේ ඒ දිහා බලන අපේ සිතුවිල්ල වෙනස් කළ එකද? ඒ වගේ මේ චේතනාවේ මේ ඇහෙන් බලනකොට මෙහෙම හැඩ සඳහන පෙන්වීම ඇහි හැකියාවයි. ඇහැ නිරුද්ධ වෙනකොටම තේන්නේ නිරුද්ධ වෙනවා කියලා නොදන්නකොට මොකද වෙන්නේ? පේන දෙයට අපි හිතනවා. මිනිස්සේ ගහක් ගයක් හිතනවා. ඔන්න දැන් බඩු බහන්න හදන එක මේ චේතනාවෙන් කරන්නේ. දැන් ඒ වරද හිතන්න කියන්න කරන්න පුළුවන්. දැන් මෙට්ටේ ආරම්භ මෙට්ටේ කියලා හිතුවා. දැන් මෙට්ටේ ආරම්භ හිතෙන් හිතන්න පුළුවන්. මගේ මනෝක ඔය මෙට්ටේ දෙන්නකෝ කියලා වචන කතා කරන්න පුළුවන්. මම මෙට්ටේ ගන්නවා කියලා ගත්තහැයි. නොහිත ඒක චේතනාව කර්මය කියලා කියන්නේ හිතින් හිතලමයි හිතන්නේ හෝ කියන්නේ කරන්නේ. දැන් ඔය වගේ හදාගත්ත ඒවා අරඹයන්නේ මේ දෙ හිතන්නේ කියන්නේ කරන්නේ කියලා බලන්න. ඔන්න ඔය හිතනකොට කියනකොට කරනකොට ඕක පුඤ්ඤාභි අපුඤ්ඤාභි ස්වභාවෙමයි තියෙන්නේ. එතකොට කර්මය කියනකොට මේ නිකම්ම දකින්න එපා. දරුව ආරම්භය, ගෙවල් දරුවල් ආරම්භය, කටයුතු කරපු එක තියෙන්නේ උට කියන කාරණා ටිකක් තියෙනවා. නිකන් අපි කර්ම කිව්වම නිකන් හිතන්නේ මේ නිකන් කුසල කුසල වගේ දැනකින් අපිට තේරෙන්නේ. අන්තිමට දරුවට ගියක් හදන්න ඕනේ කියපු දැනකින් කරන එකක් තමයි මේ ප්‍රතිසන්දිය දෙන්නේ. ඒක මේ ඒක තමයි ඊට පස්සේ අපි ආයතනෙට කැඳෙන්න හේතු ටික වෙලා තිබුණේ. ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙනවා. එතකොට මෙතනදී මං කිව්වේ බුද්ධාන්තර ගණන් සමහර විටක බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා බුදුරජාණන් වහන්සේ නම පිරුණාම පැවට පස්සේ තවද බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවේ බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංකේයයි කියන සමහර කාලවලදී. ඒ කියන්නේ මේ ගිනි ගොඩ ඇතුළේ නිදෙන මාවතක් හීනෙකදු නැහැ. ඉතින් එහෙම කල්පාන්තර ගණනකින් දෙරුම් පුරලා 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 බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අන්තිමට පෙන්වන්නේ තියෙන මොකුත් නෙමෙයි, උඹලගේ නිදීම තියෙන්නේ උඹලගාවයි. දැන් සංයෝජන කියන එකේ බරපතලක මේ හැම වචනයකදම තියෙනවා එකක්. සංයෝජන කියන්නේ බැඳුම. එතකොට දැන් අපි කියමු ඒ සංයෝජනය කියන එක නිකන් අපි තණ්හාව මානේ දිට්ඨිය කෙලෙසේ කියලා වචන ටිකකින් ගත්ත හින්දා අපිට බර නැහැ. කොහොමනේ අපේ ජීවිතෙන් ගන්න. තණ්හාව කියනකොට නිකන් නෙමෙයි අපි කිය අර බඩු බහන්න හදලයි තණ්හා කරවන්නේ. හිතින්ම දරුවා කියලා අපි හිතනවා. දුව නැත්තම් මගේ දුව මගේ පුතා කියලා හිතුවා. හිතකයකටයි බැඳෙන උන තණ්හාව සංයෝජනේ. බැඳුම කොච්චරද කියනවා නම් මේ ආය කපනෝ කොටනෝ ලියා ගන්නවා කියන එකක් ලේසියි. අපිට තේරෙන්නේ අපේ හයිය නැතිකම බැඳිලා කියලා. එන්නේ ඒක මේක යුතුකමක් නෙමෙයි, ඒක කල යුතු මොන ක්‍රමයකට හරි මේ බැරිකම කියන්නේ. බැරිකම සංයෝජන. යකඩ ධම්වලක් නම් කියතකින් හරි කපන්න පුළුවන්. ලණුවක් නම් කොහොම හරි කැපුවේ නැහැ. දැන් මේක අයින් කරන්න කොහොමද? මොන ක්‍රමයක්වත් ආයි ලේසි සංයෝජනය කියනකොට බැඳුම කියනකොට ලේසි බැම්මක් එහෙම නෙමෙයි. ආයි හිතන්නවත් දැන් අපි ගෙදර කියලා අම්මා කියලා දුව කියලා පුතා කියලා රත්තරන් කියලා මේ එකින් එක ගන්න. මොන ප්‍රතිචිතර කියන්නේ සංයෝජනවල ස්වභාවය තමයි. දැන් මොනවා හරි බැඳහම යන්න බෑනේ කොහෙවත්. දැන් කනුවක තැඹක බැඳලා තිබ්බොත් Tamanta කැමති කැමති දැනක ගියහැ කි. බෑයි බැඳලා කැමති වෙලාවක කැමති දැනක ඉන්න පුළුවන්. හොඳට බලන්නකො මේ සංයෝජනේ ස්වභාවයේ කට්ටියට මම කියන්නේ පන්සලට ගිහිල්ලා බන් ටිකක් අහනවා, මහන වෙනවා, නැත්තම් සිල් ගන්නවා දවස් ගානක් කියලා කැමති විදිහකට කෙරුව හැකිද? බෑ බැඳලා තියෙන්නේ. යන්න බෑ කඩාගෙන. දරුවා ගැන බලන්නේ කොහොමද, උගලා දෙන්නේ කවුද, ගෙදර කොහොමද, රස්සාව කොහොමද කියන්නේ මේ ඔක්කොම බැඳු. ඊට පස්සේ එක ගැටයකින් විතරක් ගහලා එන්න බෑනේ. ගහන්නේ ලෙහුනොත් කියලා ගැටේ පිට ගැටේ. ඒ කියන්නේ දරුවා කියන තැන රැකගන්න රස්සාව. එතකොට දැන් මේ දෙන බැඳුම, ඒ කියන්නේ මේ දෙකම රකින්න වෙලාද? ඇයි දැන් දරුවා කියන තැනට කැමති, එයා පෝෂණය කරන රස්සාවෙන් දැන් රස්සාවත් බලන්න වෙනවා. ඊට පස්සේ රස්සාව ගන්න නම් මට මේ වාහනේ තියයි කියන්නු, දැන් වාහනේ රකින්න වෙනවා. ඔය වගේ එකින් එක බැඳලා ආය ගැට පුළි වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැකේ පිළිහිනවා කියලා ඔන්න ඔතන තමයි දැන් අන්තෝ ජටා බය ජටා ජනවි ගැට පිට ගැට කියලා කිව්වේ ඒ කියන්නේ දැන් මේ සංයෝජනය කියන එක තැනක් හින්දා බලන්නක වැටලා තියෙන ගැටගොඩ ඔය එකක් දෙකක් නම මම කිව්වේ මුළු ජීවිතේම බලන්නක ගැටගොඩක් නිසස ජීවිතයක් කියලා ගත්තාම තේරුම් නැති වුණාට සම්පූර්ණ ලෙහා ගන්න බැරි මහා ගැට ගොඩක් තියෙනවා. ඉතින් එකක් ලෙහෙලා ඉවර වෙනකොට තව එකක්. ඔහොම 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 ඔහොම. ওই සංයෝජන කියන එක ලේසි නෑ. එතකොට ඔන්න ඔය වගේ ධර්මතා හරහයි මේ කර්මය කියන එක තියෙන්නේ. ඒකයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ සිද්ධි හොඳ කාරණා කියනවා. එතකොට මේ අවිද්‍යා සංඛාර කියලා මේ කර්ම භවයේ තියෙන මොකක් තණ්හා උපාදාන කියන කාරණා තිබුණොත් දාලා හොඳට අනලයි තියෙන මේ භවය කියන එක දෙනකොට තීරණය වෙනකොට අග්ගලව කඩනා වගේ සීනේ ලුණුයි ඔක්කොම දාලා හැදුවා වගේ මේ කර්ම භවය කියනකොට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියලා මේ ටික හොඳට දාලා කවලම් කළා තියෙන්නේ භවය කියන දැනකට. භවපච්චා ජාති අන්න එහෙම තැනකදී මේ ප්‍රතිසන්දිය තියෙන්නේ. එතකොට මේ ඔක්කොම කර්ම භවයට නේයි ඔක්කොටම කර්ම. එතකොට එක සිද්ධියක් තේරුම් කරගන්න ඕනේ මොකද්ද? ඒකයි මම කිව්වේ ලෝකයේ ඇතුලේ කියලා කිව්වේ ඇහෙන් රූප බලන මට්ටම. මේ රූපය ඇත්ත වෙන මට්ටම. සද්දේ ඇත්ත වෙලා කටයුතු කරන මට්ටම. මේක තමයි ලෝකය. ඕක තමයි ජරා මරණ දුක. ඕක තමයි අවිද්‍යාව ඇතුලේ. ඕක තමයි කෝෂය ඇතුලේ. කෙනෙකුට පුළුවන් නම් රූපය කියන එක බඹයක් වගේ ශරීරය තුලින් දකින්න. බඹයක් වගේ ශරීරය තුලින් කියලා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ගති ටිකෙන් දකින්න ඇහැට ඇහැ දක්වා. ඒ ඇහි හැකියාව මෙහෙම රූපයක් වෙන්න එක නේද? මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේන්නේ මේ ඇහෙන් බලනකොට මේ ඇහි හැකියාව. එතකොට අපිට ජලය වගේ පෙනෙනවා නම් පෙනෙන දේ අයිති අපිට මිසක. මොකද ඇහෙන් උපද්දලා පෙනෙන දේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. මං කියේ සුදු පාට කණුවක් තියෙන තැනක නිල් පාට කණ්ණාඩියකින් බැලුවොත් නිල් පාට පෙනෙන එක කණ්ණාඩියටයි. කණ්ණාඩිය හැකියාව මෙහෙම පාටකින් පෙන්වන්නේ. ඒ වගේ සුද්දාස්තක රූප කලාප දියන්තරක මෙහෙම හැඩදල පෙන්වන එක මේ ඇහි හැකියාවයි කියන තැනකින් දකින්න පුළුවන් නම් හිත හිතා ඉන්න පුළුවන් නම් ටික හරි මෙයා මේ ලෝකේ ඇතුලෙන් එළියට යන්න උත්සාහවත් වෙනවා. මේ ලෝකේ ඇතුලේ ඇත්ත වෙලා නැහැ. මේ රූපේ ඇත්ත වෙලා නැහැ. එතකොට මොකද පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් ඉන්නවා. ඒකනේ එයා දන්නවනේ මෙහෙම ඇහෙන් බලනකොට හැඩ සතහනක් පේන සත්‍යකට එනකොට පේන එක නැහැ. වැලි කැට ටික තියෙන තැනක ඇහෙන් බලනකොට වැලි ගොඩක් පේනවා. සත්‍යකට යනකොටම පේන්නේ නැහැ. ආය වැලි කැට. ඒ වගේ. ওই විදිහට එතකොට එතන එක යම් කිසි සමුදෙලම සම්බන්ධතාවයක් තියෙනවා. යම හේතුකින් හටගන්නේ නම් සියල්ල හේතු නැතිවම නැතිවෙනවා කියන තැනක කියදෙනවා. ඔන්න ওই මට්ටමකට යෙදුනොත් මිසක අපි ගොඩ යන්නේ මොන භාවනා කතා කිව්වත් මොන විදිහට කිව්වත් මේකේ මෙතෙන්දී පුද්ගලයේ කතාව හෝ කතා විලාසය නෙවෙයි බෞද්ධ ධර්මතාවයක් ගැන කියන්නේ තියෙන්නේ. තවත් මේ එක භාවනා ක්‍රමයක් ගැන කියනවා නෙමෙයි මම මේ. ඒක මෙතෙන්දී තියෙන විශේෂම දේ තව එක හිත වඩන හැටියක් හෝ තව එක භාවනා ක්‍රමයක් හෝ තව එක දර්ශනයක් ගැන කියන එකක් නෙමෙයි. අපිට වෙලා තියෙන අපි දැනගත්තත් නැතත් බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණා නැතත් වෙලා තියෙන ඇත්තක් තියෙනවා. ඒක මෙන් කියන්නේ මෙන්න මෙහෙම සිද්ධිය. දැන් ඔය ඊගාවට අපිට තියෙනවා කාරණාව. මේ අහගත්ත දේ ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒක තමයි විදර්ශනා කරනවා කියන්නේ. විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ කියපු ක්‍රමයේ පරිශනේ මට්ටමක තබා ගන්නවා තමයි. ටික ටික හිත හිත මෙහෙම කිව්වන්නේ. මේක ඇත්තද කියලා හිත හිතා බලන්න. අපි නිකවට කියමු විදර්ශනා කරනවා කියනකොට. ඔය කඩලා බලනවා කියලාත් කරා. දැන් අපි කියනවානේ මේ මෙහෙම හැඩයක් පෙන්වීම හැකියාව තියෙන ඇහැට බාහිර මෙහෙම හැඩය තියෙනවා නෙමෙයි කියලා. කඩලා කෑලි කෑලි බලනවා. ඇත්තටම එහෙනම් කෑලි කෑලි නම් තියෙන්නේ මේ පෙවුණු හැඩය. දැන් මේ එකකවත් නැහැ. එහෙනම් හිතට තමයි පෙන්ලා තියෙන්නේ කියන එක ඔප්පු වෙනවා තමයි. දැන් වැලි ගොඩක් පේන්නේ කිව්වහම විදර්ශනාව තමයි. මෙයා බලන හිමින් හිමින් ඇත්තටම වැලි කැට ටිකට ඉස්ත තබන එක තමයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට අර කලාප සම්මර්ෂණයක් කරනවා. එහෙනම් ඇත්ත තමයි එකින් එක බලනකොට මේ වැලි කැට යයි කියලා මේ වැලි කැට යයි කියලා මේ වැලි කැට යයි කියලා අහස විතරක් නේද. වැලි ගොඩක් ඉවර. වැලි කැට ටිකක් ඉවරයි අහස විතරද. ඇත්ත තමයි එහෙනම් හිතට පෙන්න තියනවා කියලා කියන්නේ. මේ අහගත්ත එක ඔප්පු කරගන්න හදනවා මේ පරිශ්‍රණය කරනවා. දැන් පුද්ගලයෙක් පේනවා දැන් අපිට පේනවා. දැන් මේ දහමෙන් පෙන්නන්නේ මෙහෙම හැඩයක් වෙන්නේ නැහැ කියලා මේ ඇහැට යයි. පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ වෙන යථාර්ථයක්. කිව්වහම දැන් විදර්ශනා කරනවා මේක කෑල්ල කියලා අයින් කරනවා. අයින් කළ බලනකොට ඇත්තටම දැන් වෙනම කෑල්ල. උන හොඳට පේනවා. එතකොටම දැන් එක කෑලි ටිකකවත් නැත්තම් මේ හැදේ අයින් කරපු කැලේ ටිකෙත් නැත්නම් අහසෙත් නැත්නම් එන හිතට මෙතෙන්ලා තියෙන. ඉතින් දීනේ හිතට නැතුව ඒ කියන්නේ එහෙනම් මේ ඇහැ උපකාරයෙන් හිතට පෙන්වපු එකක් මිසක තිබිලා නෙමෙයි මේක ඇත්ත කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මොකද තිබුණා නේද තියෙද්ද මේ මොනවා හරි කැලේද? ඔහොම කරගෙන 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 යද්දී අර කෙසේද කෙසේද යන ගතිය නැකෙනවා හිතේ. Tamanṭa nidaka bawak yana. ඇවිල්ලා එතකොට කිසිම අපිට සැකයක් චුට්ටක්වත් සැකයක් නැහනේ. කණ්ණාඩියට එනකොට ඡායාව වැටෙනවා අහකට යනකොට මේක නැති වෙනවා කියලා කවුරු හරි කිව්වොත් චුට්ටක්වත් අපිට සැකයක් හිටිනවද? චුට්ටක්වත් සැකයක් නැහැ. මොකද අපේ මත්තම කෙලෙස් අඩු වෙලා හරියට ඒ මත්තමට තේරෙනවා. මෙන්න මේකෙත් කෙලෙස් අඩු වෙලා අඩු වුණාම හරියට මේ මත්තමට එනවා. ඒක චුට්ටක්වත් සැකයක් නැහැ. දැන් කණ්ණාඩියට එනකොට අපේ රූපේ වෙනවා. කණ්ණාඩියෙන් අහකට යනකොටම රූපේ නැති වෙනවා. කවුද දැක්කේ නැති වෙනවා කියන? කොයි ඇහෙන්ද දැක්කේ? කවුද දැක්කේ? මේ ඇහෙන් එහෙම දැකලා තියෙනවද නැතිද? නමුත් ඇහෙන් දැක්කා වගේම දැක්මක් නෙමෙයි. ඇහැට වැරදුනක ඔය නුවණේ නුවණසට වරදින්න පුළුවන්. බලන්න ඇහෙන් දැකපු එකයි නුවණින් දැකපු එකයි කියන එක දැකීමක් කියන්නේ. ඇහෙන් දැක්ක වගේම මිසක චුට්ටක් දැකීම කියන තැන අඩු නැහැ. මේ නුවණසක් කියලා කියන්නේ නුවණ නැමැති ඇස කියලා කියන්නේ මේ ඇහෙන් දැක්ක වගේම කණ්ණාඩිය තියනකොට මේ ඇහැට පේනවා මසසට පේන්නේ. අහකට යනකොට මේක නැති වුණා. නමුත් මසෙන් දැක්කේ නැහැ. නමුත් චුට්ටක්වත් සැකයක් එහෙම තියෙනවද? නැහැ. දැන් අපේ ඡායාව කණ්ණාඩියේ නැමයි කියලා හොඳටම ප්‍රත්‍යක්ෂයි. නිසක. ඔය ප්‍රත්‍යක්ෂ වූ නිසක බව ඇති වුණේ මොන ඇහෙන්ද කියලාද? කෑම ප්‍රඥාව නම් තියෙන්න ඕන. ඒකද ඇහක් කියලා කියන්නේ. ඒ මට්ටමටම ආපු දවසට කෙලෙස් අඩු වෙනකොට මේ තියනවා 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 කියන මේ දැම්ම අඩු වෙනකොට ඉබේම එනවා මේ මට්ටම. චුට්ටක්වත් සැකයක් නැහැ පෙනෙනකොට මේ ඇහෙන් බලනකොටම හැඩතල උපදලා තේනවා. යනකොට ආයේ ඉතුරු නැහැ තේසයක්වත් කියන එක ආයේ බලන්න දෙයක් අහලකවත් නැහැ. එතකොට අහකට යනකොටම නැති වෙනවා කියන එක ප්‍රඥාවනමගේ හැට පේනවා. මේ ඇහෙන් දැක්කට මේ මසසෙන් දැකපු එකද වැරදුනේ නම් අතන මොන විදියට දැන් මේ ඇහැට දැකපු එක නම් වරදින්න බෑයිද? සමහර අවස්ථාවල පුළුවන්. නමුත් අර ඇහැට වරදින්ද කියලා බලන්න. අන්ත මාත්‍රයකට වරදින්නේ වරදින්නේ මොනේ? ඒ ඇහැ ප්‍රබලයි. ආයි මේ ඇහැට වඩා දර්ශන කියන කාරණාව පෙන්වන්නත් ඒක ඇහෙන් දකින්නවා වගේ උ දකින්නවා කියන එක පෙන්වන්න. එතකොට මේ ඔන්න ඔය වගේ තැනකට යනකම් යන්න ඕනේ. එදාට තමයි අවිජ්ජා යත්තේව අශේෂ විරාගන රුදු සංකරණ. මේ පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා කියන එක නතර වෙන්නේ එදාට. අවිද්‍යාව සේකයක්වත් ඉතුරු නොවන තැනට ගියා. දැන් ඒ කියන්නේ ඇහෙන් බලනකොටම වතුර වගේ පේනවා ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පෙනෙන මට්ටමටම ආපුවා. තියෙන වතුර වලක් ගැන හිතනවා හෝ කියනවා හෝ කරනවා කියන කාරණා යෙදෙනවද අපිට? ඒ වගේ මේ ආයතන හයෙන්ම ඔන්න ඔය මට්ටම අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවෙන මට්ටමටම ආවොත් තමයි thinking කින් නතර වෙන්නේ. ඒිට මෙහා දකින්න අහන දේවල් අරබැ හිතනවා කියනවා කරනවා කියන එක නතර වෙන්නේ නෑමයි. නොහිත හිටිය කියලා බේරෙන්න බෑ. නොහිත ඉන්නවා කියන එක මේකට දෙන උත්තරේ නෙමෙයි. නොහිත ඉන්න බව කරන්න හිතලා. ඒක හොතක් නෑ. මොකද අවිද්‍යාව වේ ඇතුලේ. ඒ නිසා ඔය ටික තමයි ඉතින් මතක් කරගන්න තියෙන්නේ. මේකෙදි මට ඔය අධ්‍යාදක්ෂකම් නිසා තීරුම් කරලා දෙන්න දරුවෙන්නේ. නමුත් මම මේ කියන්න හදනවා මහ පුදුමාකාර වටිනා එකක්. ඒ කියන්නේ වටිනා එකක් කියන්නේ මේ පටිච්චසමුප්පාද සිද්ධියක් තියෙන කියන කාරණාව මුළු තුන් ලෝකෙම පෙනෙන එක කැඩපටක් තියෙන. මේ කණ්ණාඩිය දිහා බලාගෙන හරියට වාහනයක් ඩ්‍රයිවර් මාත්‍ය දෙතක කණ්ණාඩිය බලලා පිටිපසට ගන්නවා වගේ මේ පටිච්චසම්පාද ධර්මතාවයේ දිහා බලලා මෙතන ඉඳන් ත්‍ක්ම ලෝකේ දිව්‍ය ලෝකේ අපාය ඔක්කොම බලාගත්තා ඒක මනුස්ස ලෝකේ. මේ ලෝකයේ තියෙන මේ දැන්ද ලෝකයේ කියන්නේ කැති වෙලා තියෙන හැටි දන්න. ඇති වෙන්නේ මෙහෙමයි. ඔබ තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ ඉතින් තව තියෙන ඒවා පස්සේ බලමු. Thank you.